hani savunucu sesikası sevin yani dermi sarfa çağı hu dermi deşin ağabey madagat navattan vey venama den sacivir sarfa çağı hu sambandı veren içe ehemunan pek sarfa çağı arambak kuran kuluvan එහෙනම් මම ඉතාම ගෞරවයෙන් අද අපිට ධර්ම කරුණු පැහැදිලි කර දීම සඳහා ලංකාවේ සිට සම්බන්ධ වෙන ආචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට ඉතාමත්ම කරුණාවෙන් ආරාධනා කරන සිටිනවා අද සාකච්ඡාව ආරම්භ කරන්න හැටියට. තෙරුවන් සරණයි රවි කොග්ගලගේ මහත්මයා.
කතා කරගෙන ආවේ ලාතන ආයතන 6 ගැන. ඒකේ මහා සලායතනික සූත්‍ර විශේෂයෙන් ජන දේශනා කරනවා මේ චක්කුම් විසේ අජානන් අකස්සන් යථා භූතං මේ කායතනෙන් දැත් ඇස කියන එක අජානන් අපස්සන් යථා භූතං දන්නෙත් නෑ දකින්නෙත් නෑ යථා භූත කියන්නේ ඇත්ත ඇති ඇති අපට වැහිලා තියෙන සසර යන ඇස ඇත්ත ඇති ඇති දන්නෙත් නෑ දකින්නෙත් නෑ එනසින් පෙන්නන රූප ගැන දන්නෙත් නෑ දකින්නෙත් නෑ ඇත්ත ඇති ඇති. ඒ වගේම චක්කු විඥාණය ගැන චක්කු සංපස්සය චක්කු සංපස්සය නිසා යම්කිසි වේදනාවක් උපදීද ඒ වේදනාව ගැන අජානන් අපස්සං යථාභූතං. එතකොට ඒ නිසා වෙන සිද්ධිය තමයි ඒවයි ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. ඔය කියපු කරුණු ගැන එකනේ ඇසේ රූපයේ ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. සාරත්තස්ස සංයුක්තස්ස සම්මූලහස්ස. ඒ වගේම ආස්වාදානුකස්සිනෝ විහෙරති. ආස්වාදානුපස්සීව ඉන්නවා. එතකොට එන ප්‍රතිඵලය තමයි ආයතින් පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡanti. නැවත නැවත පංච උපාදානස්කන්ධ රැස් කරනවා. එතකොට එහෙමයි සූත්‍රයේ තියෙන මහා සලායතනික සූත්‍රය. ඉතින් අපි අන්නවා පංච උපාදානස්කන්ධය වෙනත් වෙනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. ඒ කියන්නේ මේ විදිහට වෙනකොට මේ රැස් කරන්නේ දුක. එතකොට ඒකේ තව ප්‍රතිඵලයක් තමයි තණ්හාව වැඩෙනවා. තණ්හා ප්‍රවද්දති. එතකොට මේ කායික දරතාව, චේතසික දරතාව, කායික සංతాප, චේතසික සංతాප, ඒ වගේම කායික පරිලාහය, චේතසික පරිලාහය, කෙටියෙන් කිව්වොත් සෝ කාය දුක්ඛම්පි, චේතෝ දුක්ඛම්පි පටිසංවේදී. කායික දුකයි, චේතසික දුකයි පටිසංවේදී එක විඳිනවා. එතකොට එහෙම වෙන්නේ ආයේ අපි මුලට ගියොත් චක්කුම් වික්කවේ අජානන පස්සන් යථාභූතං. ඔය වගේ ඒ ආයතන 6ටම මේ දේශනාව කියනවා. ඒ කියන්නේ සෝතං ඝානං මේ වගේ ආයතන 6ම එක ආයතනික ಜಾති පහ ගන්න. ಜಾති පහ කිව්වේ ඇසගත්තොත් ඇසයි, රූපයයි, චක්කු විඤ්ඤාණයයි තුනයි. ඊළඟට පස්සය හතරයි. පස්සේ නිසා උපදින වේදනාව. ඒ කරුණු පහ ගැන ආයතන 6ේම සඳහන් වෙනවා මේ අජානං අපස්සං යථාභූතං. ඒකම ඒකේ අනිත් පැත්ත තමයි කියන්නේ මේකේ චක්කුං කෝ භික්ඛවේ ඥානං පස්සං යථාභූතං. නැත්නම් ඇති හැටි දැනගත්තොත් දැක්කොත් මොකද වෙන්නේ? රූපේ ඥානං පස්සං යථාභූතං. එතකොට මොකද වෙන්නේ? ඔය විදිහට පහේම කියනවා මේ වේදනාවට එනකම්. එතකොට චක්කුස්මින් න සාරජ්‍යති. රූපේ න සාරජ්‍යති. වෙයි සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම තස්ස අසාරත්තස්ස අසංයුක්තස්ස අසම්මූලහස්ස. අසම්මූලහස්ස කියන්නේ සිහි මුලා වෙන්නේ නැහැ. දැන් එහෙම නදකින කෙනා මතක තියාගන්න සිහි මුලා වෙලා ඉන්නේ. සිහි මුලා වෙලා ඉන්නේ මොනවයිද? ඇස ගැන, රූපය ගැන, චක්කු විඥාණය ගැන, චක්කු සංපස්සේ ගැන, ඒ නිසා හටගන්න වේදනාව ගැන සිහි මුලා වෙලා ඉන්නේ අජානන පස්සන් යථාභූතං කෙනා. එයා තමයි සාමාන්‍ය සස්රේ යන ධර්මයක් අහපු නැති කෙනා. එතකොට මේ මාර්ගයට වැටෙන කෙනා ඥානං පස්සං යථාභූතං වුණොත් මේ රූපය ගැන, ඇහැ ගැන, චක්කු විඤ්ඤාණය ගැන, පස්සය ගැන, වේදනාව ගැන. එතකොට සිද්ධ වෙන්නේ ඒවයි සිහි මුලා වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි ආදීනවානුපස්සිනෝ විහෙරති. ආදීන වේ දකිමින් ඉන්නවා. ඒතර ආයතින් පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡanti. ඉස්සල කිවි උපචයං ගච්ඡanti කියලා. දැන් ඒකට විරුද්ධ වචනයක්. ඒ කියන්නේ රැස් කරන්නේ නැහැ අපචයං ගච්ඡanti. පංච උපාදානස්කන්ධ නැවත නැවත රැස් කරන්නේ නැති ධනයට වැටෙනවා. ඊළඟට ඒ නිසාම තණ්හාව වර්ධනය වෙන්නේ කායික දරතා චේතසිකාපි දරතා පහියන්ති. ඒක ප්‍රහාණය වෙනවා. කායික සංතාපා චේතසිකාපි සංතාපා පහියන්ති. කායිකාපි පරිලාහ චේතසිකාපි පරිලාහ පහියන්ති. සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි ප්‍රතිසංවේදි. අනෙතන මේ අන්තිම වාක්‍යයකට වැදගත් වෙනවා. මේක කියන්නේ සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි ප්‍රතිසංවේදි. කායික සුඛයත් චේතසික සුඛයත් විඳිනවා ප්‍රතිසංවේදි. ඉස්සෙල්ලා කිව්වේ කායි සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි ප්‍රතිසංවේදි. ඒක එහෙම වෙනස් වෙනවා. කාය සුඛම්පි චේතෝ සුඛම්පි ප්‍රතිසංවේදි. ඒකට එහෙම වෙන්න නම් මූලිකව අපි ආයෙ මුලට ගියොත් ඇහැ ගැන රූපේ ගැන අපි ඉන්නේ අජානන පස්සම යථාභූතං ඇත්ත ඇටි දන්නේ නැහැ දැකලත් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ධර්මයේ තුලින් අපිට තේරුම් ගන්න වෙනවා කොහොමද ජානං පස්සං යථාභූතං වෙන්නේ. කියන්නේ ඇත්ත ඇටි දැනගන්නේ දකින්නේ කොහොමද? එහෙම වෙන කෙනාගේ ඊළඟට තව වචන ටිකක් කියනවා. යා තථාභූතස්ස දික්ඛි සාස්ස හෝති සම්මාදික්ඛි. අනේ යාගේ සම්මාදික්ඛිය ඇති වෙනවා. සාස්ස හෝති සම්මා සංකප්පෝ. සම්මා සංකප්පය ඇති වෙනවා. සම්මා වායාමය ඇති වෙනවා. සම්මා සතිය ඇති වෙනවා. සම්මා සමාධිය ඇති වෙනවා. ඒ වගේම කියපු විදිහටම පුබ්බේවකෝ පනස්ස කාය සම්මං වචී කම්මං ආජීවෝ සුපරිසිද්ධෝ හෝති. කාය කම්ම වචී කම්ම ආජීවේ සුපරිසිද්ධ වෙනවා. ඒ කියන්නේ පිරිසිදු වෙනවා. ඒ කියන්නේ පෙරුම් ගන්න. එහෙම ජීවය පිරිසිදු වෙනවා කියන්නේ සීලය හොඳටම රැකෙනවා කියන නට්ට. එතකොට අර අතන සඳහන් නොවුන අංග තුනක් එතෙන්දි සම්පූර්ණ වෙනවා කියලා එතන පෙන්නවා. එහෙම කෙනාගේ ඉවමස්සයන් අරියවට්ටන් ගිකොමග්ගෝ භාවනා පරිපූර්ණ ගච්ඡන්ති. භාවනාව පරිපූර්ණ වෙනවා. ඒ ආරේෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රදානය වැඩෙනවා. සතර ඉද්ධිපාද වැඩෙනවා. පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මත් වැඩෙනවා. ඊළඟට ඒක දිගටම යනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවයි කියන මට්ටමට. ඒ සඳහා තමයි මම හිතන්නේ අපි හැමෝම මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒකට හොඳ පිවිසුමක් මේ මහා සල්වැතන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙතන එක පැත්තකින් වැදගත් වෙනවා. මෙතන කියන්නේ මේ මේකට යන නුවණින් හිතන්න මේ සිල් රකින්න කියන කතාවක් කියන්නේ. කියන්නේ මේ ආයතන ගැන ඥානං පස්සන් යථා භූතං වෙනකොට කාය කම්ම වචී කම්ම ආජීවය සුපරිසිද්ධ වෙනවා කියලා. එතන මම දකින්නේ මේ ආර්ය මාර්ගයේ පටන් ගත්තා කියලා. ආර්ය සම්මාදිට්ඨිය ඇති වුණ ගමන් ඉතුරු අංග 8ම ඒක උපදින තමයි. ඒකට එතන මාර්ගයේ වැඩෙනකොට මේ මාර්ගයට අදාළ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ මං කිව්වේ මේ මහා සරායතන සූත්‍රයේ අපි කෙටියෙන් සඳහන් කළා. ඒ පළවෙනි සාකච්ඡාව ඒ ඒකාන්සාරයෙන් අපි මේ සාකච්ඡා කළේ. ඒකම මං තව සූත්‍රයක් සඳහන් කළා සමහර විට අපි දැන් මේ ආය සමහර එක බලන්නේ ඇති. ඒක ගැඹුරු සූත්‍රයක් කාමගුණ සූත්‍රය කියලා. සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයේ තියෙන කාමගුණ සූත්‍රය කියලා. ඒ සූත්‍රය කෙටි හැබැයි බොහොම ගැඹුරුයි. එතන පාලියෙන් කියන්නේ පස්මාතිය භික්කවේ සේ ආයතනේ වේදිතබ්බේ. මෙන්න මෙහෙම ආයතනයක් දත යුතුයි. යප්ප මොකද්ද? මොන වගේ ආයතනයක්ද? චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. චක්කුංච කියන්නේ ඇස නිරුද්ධ වෙනවා. ඇස නිසා දෙන සංඥාව තමයි අපි දන්නා රූප සංඥාව. මේ රූප සංඥා ච විරජ්‍යති. විරජ්‍යති කියන්නේ මේ කියනවා. ඇස නිරුද්ධ වෙනකොට රූප සංඥා මේ කියනවා. අන්න එහෙම ආයතනයක් දත යුතුයි. සේ ආයතනෙ වේදි සබ්දේ. ඒ වගේම කියනවා යත්ත සෝතංච නිරුද්ධ්‍යති සබ්ද සංඥා ච විරජ්‍යති. කියන්නේ කන නිරුද්ධ වෙනවා. කන නිසා දැනගන්න සබ්ද සංඥා මේ කියනවා. සේ ආයතනෙ වේදි සබ්දේ. එහෙම ආයතනයක් දත යුතුයි. යත්ත ගානංච නිරුද්ධ්‍යති ගන්ධ සංඥා ච විරජ්‍යති. ඒ ආයතනේ වේදිකබ්බේ යත් ජීවහාච නිරුජ්ජති සංඥාච විරජ්ජති. විරජ්ජති කියන්නේ මතක තියාගන්න මේකී යනවා කියන තේරුම. නිරුජ්ජති කියන්නේ නිරුද්ධ වෙනවා. එතකොට ඒ ආයතනය නිරුද්ධ වෙනකොට ආයතන නිසා යම් සංඥාවක් ආරම්භු කරයිද ඒ සංඥාව මේකී යනවා. ඒක යත් කායෝච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිකබ්බේ යත් මනෝච නිරුජ්ජති ධම්ම සංඥාච විරජ්ජති. ඒ ආයතනෙ වේදිතබ්බේ සේ ආයතනෙ වේදිතබ්බේ ඒක එහෙම ඒ දෙපාරක්ම අවධාරණය කරනවා. මෙන්න මේ ආයතනෙ දත යුතුයි. එතන වැදගත් වෙනවා මේ මන කියන ආයතනයත් නිරුද්ධ වෙනවා. ඒ නිසා එන ධම්ම සංඥාත් මෙකී යන ඔන්නෝම ආයතනයක් දත යුතුයි කියලා මේ කාමගුණ සූත්‍රයේදී ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේවා ගැඹුරු කරුණු මම හිතන්නේ අපි එකතු වෙලා මේවා නුවණින් විමසුවොත් අපිට ධර්මය දකින්න උපකාරී වෙයි කියලා මම හිතනවා. අපි ජයන්ත මහත්තය කාට හරි මේ මෙතෙක් තිබුණ දේවල් ගැන යම් කිසි දෙයක් ගැටලුවක් හෝ අදහසක්.
මම දැන් ජයන්ත මහත්තය විසන්ති වුණා ඔක්කලගේ මාත්මයා.
ඔව්. අපෝ සම්බන්ධ වෙයි මම හිතන්නේ. එතුමා අපිට මතක් කරලා දුන්නේ මහා සලායතනින් සූත්‍රයේ සම්බන්ධයෙන් කරුණු කිහිපයකට. ඒ වගේම අද සාකච්ඡාවට ගැනීම මේ කාම ගුණ සූත්‍රයේ කොටසකුත්. ඉතින් ඇත්තටම අපි පසුගිය කරපු සාකච්ඡාවලදී කතා වුණේ කොහොමද මේ සලායතනය හඳුනා ගන්න, ඒකේ ගුණ මොනවද, ඒකෙන් වෙන්නේ මොනවද ආදී වශයෙන් අපි කොහොමද මේ ආයතන ටික එකින් එක වෙන් කරලා දකින්න පුරුදු කරගන්නේ කියන එක තමයි කතා වුනේ. ඉතින් මම හිතනවා ඒ පිළිබඳව ප්‍රශ්න ඇති. ඒ වගේම දැන් මේ කාමස ගුණසූත්‍රයේ මුක්තිවේ මේ ඇස කියන එක නිරුද්ධ වුනහම ඊට පස්සේ ඒ සංඥාව නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනවටත් වඩා මැකී යනවා කියන අර්ථයෙන්. ඉතින් මම හිතනවා අපිට ප්‍රශ්න වලට යොමු වෙන්න පුළුවන් කොහොමද ඒක තම තමන් තේරුම් ගන්න බලන්න කියන එක තමයි අද අපි මේ සාකච්ඡාවෙන් මාති ගන්න. මම හිතන්නේ ලවි මහත්මයා අපිට උදව් වෙයි ඒක අපිට තේරුම් ගන්න. ඉතින් කල්‍යාණ මිත්‍රයන් කියමු වෙනවා මෙතෙක් කල් අහපු යොදුමුත් ඒ වගේම දැන් මේ කරපු අපි සංක්ෂිප්තව කරපු විස්තර කිරීමෙත් මොනවහරි ගැටලු තැන් තියෙනවා නම් ඒ වගේම තමන් කොහොමද මේක දකින්න මාසි ගන්න කියලා හෝ අදහස් බෙදා ගන්න එක තමයි මෙතන මම හිතන්නේ මූලිකව කරන්නේ. අපි දැන් පසුගිය සාකච්ඡා කීපෙදීම කතා කරලා අපි දකින්නවා කියන තැන කුමක්ද සිද්ධ වෙන්නේ කියන එක ඒ වුණාට ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන දේ කුමක්ද කියන එකත් නමුත් අපි බාරගන්නේ කුමක්ද කියන එකත් දෙකක් හැටියට අපිට නිතරම මේ සාකච්ඡා තුළින් මතු කරගත්තා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි ගහක් කියලා මොකද්ද දකින්නේ? අපි හිතනවා අපි ගහක් දකින්නවා කියලා. ඒ ගහක් කියලා දකින්න තැන ඇත්තටම සිදුවෙන්නේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ ඇහැට අපි සාකච්ඡා කරා මම කියන්නේ රවි මහත්මයා අපිට ගොඩාක් දුරට උදව් කරා මේක තේරුම් ගන්න. ඒ කියන්නේ ඇහැට කවදාවත් බෑ ගහක් කියන එකක් දකින්න කියලා. ඒ කියන්නේ අපි දකින්නෙම වර්ණ රූපය. ඇහි තියෙන දක්ෂතාවය තමයි වර්ණ රූපය කියන එකම ග්‍රහණය කරගන්න පුළුවන්කම කියන එක අපි සාකච්ඡා කරා පසුගිය සාකච්ඡා දෙකේදීම. නමුත් අපිට ඒකට කොහොමද මෙතන ගහක් ඇතින්නේ? අන්නේ ගහ කියන ටිකට ගහක් දැක්කා කියලා දකිනකොටම අපි දැනගන්න ඕනේ කියලා අපි සාකච්ඡා කළා. දැන් මෙතන ඇහෙන් විතරක් කෙරිච්ච වැඩක් නෙවෙයි මේ ගහක් දැකපු එක. එහෙමනම් අපි කලින් අපේ තියෙන ආශ්‍රමයන් නැත්නම් අපි ඇසුරු කළ දේවල් සමග එකතු වෙලා ඒ කෙලෙස් කර්ම සේරම එකතු වෙලා තමයි මේ ගහක් කියන අවබෝධයට අපි ඇවිල්ලා තියෙනවා. නමුත් අපි හිතනවා අපි ඇහෙන්න තමයි මේ ගහ දැක්කේ කියලා. නමුත් එතන ඇහෙන් විතරක් නෙවෙයි ඇහැ උපයෝගී වුණා. නමුත් මනසින් ඒ ටික එකතු කරගත්ත හින්දා පරණ අද්දකීම් පරණ ආශ්‍රව ටික එකතු කරගත්ත හින්දාම අපි මේ මනායතන සම්බන්ධ කරගෙන මේ ගහක් කියන එකක් අඳුනගත්තා කියන්නේ අපි හැමදේම දකින්න දේත් අහන දේත් ඒ විදිහම සද්දයක් ඇහිච්ච ගමන් අපි කුරුල්ලෙක්ගේ නමක් කියලා කුරුල්ලෙක් කිවි සද්දයක් කිව්වොත් කොහෙන්ද කුරුල්ලාවේ ඇහුනේ සද්දයක් නම් කුරුල්ලෙක් කොතනද එතන හැදුනේ කියනේ වගේ අපි අපිම ප්‍රශ්න කළ යුතුයි කියන එක තමයි අපි පසුගිය සාකච්ඡාවල කතා වුණේ. ඉතින් ඔය ආශ්‍රේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කොහොමද මේ ආයතන වෙනුවෙන් අඳුරගන්නේ, කොහොමද අපි මේක ප්‍රතිපදාවක් හැටියට දිනු කරගන්නේ. දැන් මුලින්ම කියවුණු දෙයක් තමයි ආයතනවල තියෙන ස්වභාවය ඒ විදිහටම දකින්නවා කියන තැනම සම්මාදිට්ඨිය ඇති වෙනවා කියලා. අපි ඒක ඇත්තටම විශේෂයෙන් මම දන්නේ මගේ නම් පෞද්ගලික හිතට ගිය දෙකක් ඒ නිසාම අපි මේක කළ යුතුයි නේද කියන එක හිතුණා. ඉතින් ඒ පිළිබඳව යම් යම් ප්‍රශ්න ඇති, ගැටළු සහගත තැන් ඇති, මේක සමහරවිට අලුත් දෙයක් වෙන්න පුළුවන්, අලුත් විදිහක් වෙන්න පුළුවන් හිතන. ඒක නිසා අපිට රවි මහත්මයා උදව් කරයි තවදුරටත් ඒක කොයි විදිහටද අපි තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් මම කරුණාවෙන් යොමු වෙනවා ඔබ සැම වෙතටම මේ ප්‍රශ්න වලින් හා තමන් දකින විදිහට, තමන් අත්දකින විදිහට, තමන් හිතන විදිහට කොයි ආකාරයෙන්ද ඒ කොටස් ටික මේ ආයතන 6 ගැන දකින්නේ කියන එක පොඩ්ඩක් අපි සමග බෙදා ගන්න. එතකොට හොඳ කරුණු මතුවේ ඒවා අපි සාකච්ඡාවට ගමු. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. දැන් පංචේන්ද්‍රයෙන් දිහා බලනකොට ඒක ලොකු කාර්යභාරයක් එහෙම කියලා කෙරුණාට, ලොකු ක්‍රියාවලියක් කෙරුණාට මට හිතෙනවා මේ මනෝ ඉන්ද්‍රියමයි මිනිස්සු මුලාවට මෝහයට පත් කරන්නේ කියලා. මේ මනෝ ඉන්ද්‍රිය ගැන අපි වැඩි අවධානයක් යොමු කරගෙන ඒක දිහා බලාගෙන ඉඳලා විපස්සනා කරනවා නම් මට හිතෙනවා ලොකු මුලාවකින් අපිට බේරෙන්න පුළුවන් කියලා. මන් දන්නේ නැහැ මං කියන එක හරිද කියලා. ඒ පිළිබඳ විස්තර කරොත් වැඩි දුරට ඉතින් ලොකු පිනක් ගොමුසුති.
ඔව්, බොහොම පිං ප්‍රශාන්ත මහත්මිය, අපි රවි කොග්ගගේ මහත්මයාට යොමු වෙමු ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. රවි මහත්මයා.
ඔව්, ඒ කියන අදහසේ ඇත්තක් තියෙනවා. ඇත්තටම දැන් අපේ පංච ඉන්ද්‍රිය ගත්තොත්, ඒ කියන්නේ අපේ මේ ශරීරයට සම්බන්ධ ආයතන පහ ගත්තොත්, ඇස කන නාසය දිව ශරීරය මනස ඇර ඉතුරු ටික, ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා ඇත්තටම මේ ඒක මේ නිකන් බාහිර උපකරණ වගේ මම දකින්නේ. ඒ කියන්නේ මට ඒ විදිහට තේරුම් ගන්න පහසු වුණා. ඒ කියන්නේ දැන් ඇස කියන එකට මෙහෙම හිතුවොත් දැන් අපේ ටීවී එක වගේ කියලා. එහෙම නැත්නම් මේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක වගේ කියලා. මොකද මේ දෙකේම අපි දන්නවා මේ වර්ණ සටහනක් තමයි අපට සකස් කරලා දෙන්නේ. එතකොට මේ වර්ණ සටහන දිහා බලලා ඒ බැලීම කරන්නේ නැත්නම් පෙනීම සිද්ධ වෙන්නේ ඇස කියන අතනේ මුලලා. එහෙම නැත්නම් චක්කායතනේ. එතන අපිට හිතා ගන්න පුළුවන් ඒ වෙනකොට ඒක උදව් වෙන්නේ චක්කු විඥාණය කියලා. හැබැයි එතන චක්කු විඥාණයෙන් මේක මොකද්ද කියලා අඳුරගන්න ස්වභාවයක් නැහැ. මොනවද පේනවා. ඒ කියන්නේ ඇසෙන් මොනවා හරි අරමුණු කරන්න පුළුවන් කියන මට්ටමක් තමයි චක්කු විඥාණය අපව දැනුවත් කරන්නේ. ඒක අපි අනිත් විඥානයක් ගත්තොත් දැන් සෝත විඥාණයෙන් දැනුවත් කරන්නේ ඔන්න කනින් ශබ්දයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් කන කොයි ශබ්දකෝයි ඇති වෙලා. එහෙම නැත්නම් අපි ඝාන විඥාණය ගත්තොත් නාසයට අරමුණු කරන්න ගඳ සුවඳක් තියෙනවා කියන මට්ටම. දැන් මෙතන තියෙනවා කියනකොට මම මේ ක්ෂණික මට්ටම අදහස් කරන්නේ. අර මේ කාලයක් පවතින මට්ටමට වඩා අපි සාකච්ඡා කළා මං හිතන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක්. දැන් ඒක අපිට මේ රූපවාහිනී තිරය ගත්තොත් අපි නිකම්ම වාහනියක් තිබ්බට ඒකේ වර්ණ සටහන් හැදෙන්නේ නැහැ. එකක් ඒකට අපි ඒ පවර් ප්ලග් එක, පවර් සප්ලයි එක දෙන්න ඕන, කරන්ට් එකක් එන්න ඕන. ඒ කියන්නේ ඔන් කරලා තියෙන්න ඕන. ඊළඟට තව ලංකාවේ නම් අපේ තියෙන මේ ඇන්ටකොන විදියට අපි හිතමු මේක ටියුන් කරනවා හරි නැත්නම් channel එකක් select කරනවා. එතකොට ඒකට අදාළ TV signal එක, TV තරංගය කියන්නේ එනවා. එතකොට දැන් මේකේ තමන් හේතු දෙකක් කිව්වේ. ඒ කියන්නේ එකක් තියෙන්න ඕන, ඒක ටීවී සිග්නල් එකක් ඒ මොහොතේ ලැබෙන්නත් ඕන. ඊළඟට මේ වැඩ කරන රූපවාහිනියක් ටීවී එකක් තියෙන ඕන. මොකද රූපවාහිනිය කැඩිලා නම් අනිත් දෙකම තිබුණත් අපිට වර්ණ සටහන නේ. අපිට මෙතන හේතු තුනක් මේ අඳුර ගන්න පුළුවන්. මේ ඒක අර ජීවත් කරවන්න අවශ්‍ය කරන්ට් එක. ඒක අපේ දැන් ප්‍රසාද රූපේ පවත්වාගෙන යන අපිට ජීවිතයක් ඕන වෙන ජීවිත ඉන්ද්‍රිය කියලා තෝ වගේ සඳහන් වෙනවා. අපි නිකමට ගමු අපි හුස්ම ගන්න ගතිය කියලා. මෙරිලා නම් ඔය දේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ ප්‍රසාද මට්ටම දැන් චක්කු ප්‍රසාද මට්ටම කියන එක තමයි ටීවී එකේ ස්ක්‍රීන් එක වගේ එක. ඒක එතකොට ඒක වැඩ කරන මට්ටම කියනවා. ඊළඟට ඒකේ ඒ අදාළ වර්ණ සටහන හැදෙන්න තව හේතු එකතු වෙන්න ඕන. ওই හේතු සේරම එකට යෙදෙනකොට තමයි මේ වර්ණ සටහන කියන එක හැදෙන්නේ. එතකොට මේ වර්ණ සටහන තේරුම් ගන්න දැන් අපි ඇහැ ගත්තොත් ඇහැ ඇතුලේ හැදෙන ප්‍රසාද රූප මට්ටම කියලා. يعني චක්කුවින් චක්කු ප්‍රසාදයේ හැදෙන චක්කු ප්‍රසාද රූපය. ප්‍රසාද රූප කියනකොට තේරුම් ගන්න ඇසනේ නිසා සකස් කරලා දෙන ඒ සටහන වගේ දේ. එතකොට ඒක චක්කු ප්‍රසාද රූපය. එතකොට දැන් අපේ චක්කු විඥාණයට අරමුණු වෙන්නේ චක්කු විඥාණයට දකින්න පුළුවන් ඔය ප්‍රසාද රූපය. එහෙම නැත්නම් දැන් අපිට පේන්නේ ටීවී ස්ක්‍රීන් එක මිසක් අපිට කරන්ට් එක පේන්නේ නැහැ. ටීවී එකට ආපු අර රූපහානි තරංග පේන්නේ නැහැ. ඒක නුවණකින් ඒ වගේ හිතා ගන්න පුළුවන්. එහෙනම් ඒ දර්ශනේ අර ඒ ඉතිරී වැටෙන වර්ණ මොනවා හරි ස්වභාවයක්. අන්න ඒව අත්‍යමත් කියලා තේරුම් ගන්න මේ චක්කු ප්‍රසාද උපේ. එතකොට දැන් චක්කු විඥාණයට අරමුණු වෙන්නේ අන්නය ඇහැ සකස් කරලා දෙන. ඇහැ විතර නෙමෙයි අනිකුත් හේතුත් තියෙනවා. මේ සකස් වෙන චක්කු ප්‍රසාද රූපය. එතකොට අපි දැන් ඔන්න ටීවී එක දිහා බලලා අපි සමහර වෙලට කියන අන්නරේ ක්‍රිකට් මැච් එකක් ගහනවා. එතකොට මේ මැච් එක ගහන්නේ ටීවී එක ඇතුලේ නෙවෙයිනේ. අපි ඒක ලෝකෙට අයිති දෙයක් කරලා. අන්න ඒ වගේ දෙයක් දැන් මෙතන ඇහිහෙහ දෙද මේ ප්‍රසාද රූපය දැකලා විඥාණය අපිට කියන්නේ මම මේ ප්‍රසාද රූපෙ දිහා බලනවා කියලා. එයා කියන්නේ මෙන්න එළිය මෙහෙම දෙයක් වෙනවා. හරියට අපේ ජයන්ත මහත්තයා ගත්තා අන්න එළිය ගහක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ ගස තාම මතක තියාගන්න මේ දෙයක් මට්ටම විතරයි. ගහ මොන ගහක්ද කොස් ගහක්ද අඹ ගහක්ද කියලා හිම අඳුරගෙන නැහැ. මොනවද දෙයක් බාහිරේ තියෙනවා. ඔන්න ඔය ස්වභාවයක් දෙනවා. එතකොට කාටද මේක දෙන්නේ? කවුද මේක ඊළඟට පාවිච්චි කරන්නේ? මනෝ විඤ්ඤාණය. එතකොට මේ මනෝ විඤ්ඤාණය මනෝ විඤ්ඤාණය ධම්ම මන ධම්ම. ඒ ධම්ම කියන ස්වභාවයේ සිංහල අර්ථය තමයි දෙයක් කියන එක. දැන් විඤ්ඤාණයෙන් බාහිර දෙයක් තියෙනවා මේ ඇහෙන් අත්දකින්න කියපු එක විමසලා බලන්නේ නැතුව ඒක එළියේ තියෙන දෙයක්ම කියලා මනසෙන් ගත්තොත් ඔන්න ඊළඟට ඒක අඳුර ගන්නවා අපේ තියෙන පරණ අධ්‍යක්ීම් ටිකක් ඔතෙන්ට දාලා. ඒකට කියනවා පෙර ඇසුරු කරපු දේවල් නැත්නම් ආශ්‍රව ධර්ම. එතකොට මේ මොහොතේ ධම්ම කියලා යන ස්වභාවයට අපි එකතු කරනවා අපේ තියෙන ඊට කලින් අධ්‍යක්ලා ඉතුරු කරගත්තු මොනවා හරි ටිකක්. ඒවා ඒ කෙලෙස් හින්දාමයි එහෙම සිද්ධ වෙන්නේ. මොකද අපි දැන් මෙතෙන්දී මූලිකව අමතක කරලා තියෙනවා මේක චක්කු විඤ්ඤාණයෙන් තමයි මේ එළියේ තියෙන දෙයක් ගැන කිව්වේ කියන එක. අපි ඒක ඇත්ත තමයි එළියේ දෙයක් තියෙනවා. ඒක අඳුර ගන්න ඕනේ කියන මට්ටමින් තමයි දැන් එහෙම වැඩ කරන එක තමයි අර වංකිලි රජාණන් අපස්සන් යථා භූතං කියන එක. ධර්මය අහලත් නැහැ දැකලත් නැහැ ඇත්ත ඇති හැටි. එතකොට දැන් අපි ඇහි ඇත්ත ඇති හැටි දැකලත් නැහැ. ඇහැ නිසා මේ ඉපදුන රූපේ ඇත්ත ඇති හැටි දැකලත් නැහැ. මොකද ඒ රූපේ ප්‍රසාද රූපයක් මිසක් බාහිර තියෙන රූපයක් නෙමෙයිනේ. බාහිර ස්වභාවයක් මේක හදන්න හේතු ඇති. පිට ලැබුණාට හේතුව දකින්න බෑ චක්කු විඥාණයට. හරියට අපි ටීවී එක බලනකොට ටීවී තරංගය අපට පේන්නේ නැහැ. මොකද ටීවී තරංගය පේනවා නම් ටීවී එක නැතුවත් අපට බලබලා ඉන්න පුළුවන්. ඒ ඉතුරු කාරණා යෙදිලා මේ ස්ක්‍රීන් එකේ මෙහෙම වර්ණ රූපය හැදුන්නේ නැත්තම්. ඒ වගේ මෙතන තීරුම් ගන්න මේ ප්‍රසාද රූපය හැදුන්නේ නැත්තම් ඇසෙන් දැකීමේ හැකියාවක් නැහැ. ප්‍රසාද රූපය හැදුනා නම් දකින්නේ ප්‍රසාද රූපය විතරයි. ප්‍රසාද රූපය හදන්න උදවුන හේතු ටික චක්කු විඥාණයට පේන්නේ නැහැ. මට එයා දැක්කා වගේ නේ මේ නිතත් එයක් තියනවා මේ මේක හදලා දෙන්න. ඒක මේ එළිය තියෙන එකක සමානක් කියලා. ඒකට එළිය තියෙන එක තියෙන එක තියෙන දේ තියෙන එක තමයි දැන් ධම්ම වෙලා මන කියන එක බාර ගන්න මන ඇත. ඒකට මන ධම්ම වෙනකොට ඔන්න මනෝ විඥාණයෙදී දැන් හිතන අන්න එළිය තියෙන දේ ඒකට සමහර අපේ අනිත් අදහස් ටිකක් දාලා ඔක කොස් ගහක් අම් ගහක් ඒ විදිහට ඒක මේ තව ටිකක් එකතු කරලා ඒ එළියා කියලා විශ්වාස කරන දේ අඳුර ගන්න. මතර මම ආයේ කියනවා එළියේ තියෙනවා කියලා විශ්වාස කරන දේ අඳුර ගන්න. ඒ විශ්වාස කිරීම අපේ අයෝනිසෝ මානසිකාරය. ඒක හොයලා බලුවේ නැහැ. ඒ කියන්නේ අර චක්කු විඥාන මට්ටම කියපු කතාව එහෙම ආයතනෙන් නම් කියලා පිළිගත්තා. එතකොට ඒක තව හොයලා බලන විදිහකුත් තියෙනවා. මේ එයා මේ දෙයක් තියෙනවා කියලා කොහොමද කිව්වේ? එයා ඇත්තටම එතෙන්ට ගිහින් බැලුවද? එහෙම විනසනකොට පේනවා නෑ චක්කු විඥාණයට පෙනුනේ මේ සකස් කරලා දීපු ප්‍රසාද රූප මට්ටම විතරයි. ඉතුරු ටික එයා මේ මවලා කියපු කතාවක්. ඒ මැවීම හතන මම හිතනවා අර බුදුරජාණන් වහන්සේ අදහස් කළ විඥානයේ මායාකාරයේ කියන අදහසට ගලපන්න පුළුවන්. එතකොට මායාකාරයක් නැත්නම් මැජික් කාරයක් මැජික් එකක් පෙන්නුවට අපිට මැජික් කාරයට බනින්න බෑ. අපි බනින්න ඕන ඒක කරන්න හැටි දන්නේ නැතුව රැවටෙන මේ මැජික් ෂෝ එක බලන අපි. ඒ අපි කියන එක තමයි මෙතන ඔබතුමිය කිව්වා වගේ මනෝවිඥාණය. එතකොට මනෝවිඥාණය මේ මැජික් එක කරන හැටි දන්නේ නැතුව ආ මැජික් එක ඇත්ත තමයි කියලා බලන මට්ටම තමයි ඔන්න එළියේ තියෙනවා තමයි. ඒක දැන් අඳුර ගන්න ඕන. කියලා ඒ මට්ටමින් බාර ගන්න එක. එතකොට අර විඥානයේ මායාවට අහු වෙලා ඒ මායාව තවදුරටත් වැඩි දියුණු කරනවා. ඒ කියන්නේ දැන් චක්කු විඥාණයෙන් අභ්‍යන්තර බාහිර කියලා බෙදලා දුන්නා. ඇහැයි රූපයයි. ඒක තමයි ඇහැයි රූප සංඥා කියලා කිව්වේ. දැන් කණෙන් නම් කණයි ප්‍රමුණු කරන ශබ්ද සංඥාවක් එළියේ තියෙනවා. අතන මේ එළියේ තියෙනවා කියන එක වැදගත්. මොකද අපි ආයතනෙන් එළියේ දෙයක් ගැන මේ දැන් හිතන්නේ. එතකොට ඒ ආයතනයි කියලා මම කලේ අර අපිට ශරීරයේ තියෙන පංච ඉන්ද්‍රිය මට්ටම ඇස කන නාසය දිව ශරීරය කියන මට්ටමේ පහළ වෙන විඥාණය. එයාගේ එක පැත්තකින් වැරද්දන්නේ නැහැ. මොකද ඒ ආයතන නිසා හදලා තියෙන කිසි ප්‍රසාද රූපයක් තියෙනවා. එයාට දැකීමේ හැකියාව තියෙනවා. හැබැයි එයා ඒක දිහා බලලා නිකන් ඉන්නේ නැහැ. අර අපි ටීවී එක බලලා ඔන්න එළිය වෙන දෙයක් කතාවක් කියනවා වගේ. එයා තව මොනවද කියනවා ඊට වැඩිපුර. ඒ කියන්නේ දැකීම මට්ටමෙන් නවත්තන්නේ නැතුව තව වැඩිපුර දෙයක් කියන අන්න එළියේ දෙයක් තියෙනවා. ඒක අත්දකින්න මේකත් එයක් තියෙනවා. එහෙ නැත්නම් එළියේ වෙනත් ආකාරයක දෙයක් ඒක අත්දකින්න පුළුවන් කණෙන්. ඒ කියන්නේ ශබ්ද සංඥාවෙන්. නැත්නම් එළියේ උන ගසුනක් යම් කිසි ස්වභාවයක් තියෙනවා. ඒක අත්දකින්න පුළුවන් මේ අභ්‍යන්තරයේ තියෙන නාසයෙන්. දැන් ඔතන දකින්න මේ නාසයයි ගඳ සුවඳයි දෙකම නැව්වේ විඥාණයම නේද කියන එක. ඒක අපි එහෙමම බාරගත්තාම අපි ඊළඟට එළියේ තියෙනවයි කියලා අපේ මේ හිතේ හදපු එක තමයි අපි බලන්නේ. එන සත්‍ය අපිට කියපු කතාව එළියේ තියෙනවා කියලා මුලාවක් තුලින් තමයි දකින්නේ. ඒ තමයි අවිද්‍යාවයි මුලාවයි කියන එක. එතකොට මේ ආයතන පහ එකම ඇත්තටම ඊළඟට මනෝවිඤ්ඤාණය හටගන්නවා. මේ මනෝවිඤ්ඤාණය තමයි අර අපි අර අභිධර්මයේ පැත්තට ගිය ජවන් සිත් එහෙම නැත්නම් කර්ම කරන මට්ටමට අපිව ගෙනියන්නේ. චක්කු විඤ්ඤාණයෙන් කර්ම කරන්නේ නැහැ. මුලා කරන පරිසරයක් මවනවා විතරයි. ඒතරේ මේ පරිසරේ නෙවුවට අපි ඒව බාරගත්තේ නැත්නම් කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒව හටගන්න හැටි විදිහට දැක්කනම් යථා භූත ස්වභාවය ඇහි රැවටෙන්නේ නැහැ. රූපේ රැවටෙන්නේ නැහැ. ඒ තමයි අසම්මූලම් හෝති කිවි. ඇහැ ගැන සිහි මුලා වෙන්නේ නැහැ. ඇහැ නිසා පෙන්වන රූපය ගැන සිහි මුලා වෙන්නේ නැහැ. දෝක මූලිකව අර ඒ අපේ මේ ශරීරයේ තියෙන ආයතන පහට දාලා ඒ නිසා මනෝවිඤ්ඤාණයයි මෙහෙම රැවටෙන්නේ කියන එක හරි. හැබැයි එතන අමතක කරන්න එපා. ඒකේ ඊළඟ කොටස අපි අවශ්‍ය නම් කතා කරමු. මන ධම්ම කියන එක අනිත් ආයතනයක් නැතුවත් එයාට ක්‍රියා කිරීම හැකියාව තියෙනවා. එතෙන්දී මේ ඒකත් ඔය ආයතනයක් වගේම වෙලා ඊළඟට හදන මනෝවිඤ්ඤාණයට උදව් වෙනවා. ඒ විදිහට ආයතන මට්ටමකින් මන ධම්ම කියන එක ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ගැන තව මේ අදහස් තියෙනවද ඉදිරිපත් කරන්න?
තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි. මේ මහා සලායතන සූත්‍රයේදී මට කුඩා අපහැදිලි තැනක් ඇති වුණා. මේ අපි මේදී කතා කරනවා ඇසේ ඇති සැටි දැක්කෙත් නැහැ දන්නෙත් නැහැ. මෙහෙමනම් අපිට මේ අවසාන වශයෙන් වේදනාව හැටියට සුඛංවා දුඛංවා අදුක්කම සුඛංවා කියලා අපි කියනවා. සැප වේදනාවක් ඇති වෙනවා, දුක් වේදනාවක් ඇති වෙනවා, එහෙම නැත්නම් අදුක්කම වේදනාවක් ඇති වෙනවා. මට මේ ටික තේරෙනවා. සැප වේදනාවක් ඇති වුණොත් මම ඇලෙනවා, දුක් වේදනාවක් ඇති වුණොත් මම ගැටෙනවා කියලා. නමුත් මේ අදුක්කම වේදනාවක් ආපහම, ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම අම්මා දැක්කා, මං ඇලුනෙත් නැහැ ගැටුනෙත් නැහැ. ඉතින් මට මෙතන කොහොමද මේ මෝහයක් ඇති වුනේ, මේ මෝහයට තුඩු දුන් කරුණු කොතනද මෙතන ඇති වුනේ කියලා. ඒ කියන්නේ දැන් මෙතනදී සුඛ වේදනාවක් ආවා, දුක් වේදනාවක් ආවා, අදුක්කම වේදනාවක් ආවත් අවසාන වශයෙන් මම නැවත ප්‍රතිසන්දියක් ඇති වෙන මේ තෘෂ්ණාවකට බැඳෙනවා, ඇලෙනවා, නැවත ප්‍රතිසන්දියක් ඇති වෙනවා. දැන් මේ අදුක්කම වේදනාවත් මේකට තුඩු දුන්නේ කොහොමද කියන එකයි මට මගේ ප්‍රශ්නේ. තෙරුවන් සරණයි.
ඔව්, එතන නම් පොඩි නිවැරදි කිරීමක් කරන්න. අදුක්කම සුඛ වේදනාව, මේ තුන්වෙනි වේදනාව සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ. ඒ කියන්නේ දුක පැත්තට වැටෙන්නේ නැති, සුඛ පැත්තට වැටෙන්නේ නැති, අපි නිකන් අභ්‍යස්ත ස්වභාවය කියලා සාමාන්‍ය වචනාර්ථයෙන් ගත්තොත් අන්න ඒ වගේ ගතියක්. දැන් ඔබතුමා කිව්වා වගේ අම්මා ඉන්නා කියලා දැනගත්තා. ඉතින් අපිට ඒකට ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. අපි ජයන්ත මහත්තයාගේ උදාහරණයෙන් ගත්තොත් අන්න ගහක් තියෙනවා කියලා දැනගත්තා. ඉතින් ගහ තිබුණට අපිට මොකද නේද? ගහක් තියෙන අච්චරයි. අපි ඕක අල්ලගන්න යන්නෙත් නැහැ, එක එක ගැටෙන්න යන්නෙත් නැහැ. එතකොට කොහොමද මෙතන මෝහයක් කියදෙන්නේ? මෙතන මේක තමයි ඒ අහන ගැටලුව, ඒක හොඳ ප්‍රශ්නයක්. එතන මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. දැන් එළියේ ගහක් තියනවා කියනකොට කවුද ඒ ගහ අද්දකින්නේ? අපිට අභ්‍යන්තරයක් පිහිටලා තියෙනවා. ඒතර අභ්‍යන්තර අපේ ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, මේ සලායතනෙ ඕන එකක් වෙන්න පුළුවන්. ඒක අභ්‍යන්තර ආයතන. අරවා බාහිර ආයතන. ඒ බාහිර ලෝකයකට අපි අහු වෙලා ඉවරයි. තව විදිහට කිව්වොත් ලෝකෙට අයිති ගහක්. ඒක අත්දකින්න ලෝකෙට අයිති ඇහැක් තියෙනවා. නැත්නම් අපිට අල්ලලා බලන්න පුළුවන් නම් ඒ අතක්, අත කියන එක ලෝකෙට අයිති ආපහු. ඒතකොට අපි ඔන්න ලෝකයට අහු වෙලා, ලෝකයට අහු වෙලා කියන එක දැන් මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මායයට අහු වුණා කියලා. එහෙම නැත්නම් අතනම තේරුම් ගන්න මේ සකස් උනේ පංච උපාදානස්කන්ධ. මොකද අපි ගහ කියන එකත් දැඩිව විශ්වාස කරනවා. ඒක ඇලෙනවා ගැටෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. එතන ගහක් තියෙනවා කියන එක දැඩි මතක් අපේ. නයි දැඩිව වෙන ස්වභාවයකට වෙන රූපේ උපාදානයි. එතකොට ඒක අත්දකින්න මේ පැත්තේ ඇහක් තියෙනවා. ඇහ කියන එක රූපයක්. එතකොට ඒ රූපෙත් උපාදාන වෙලා. එතන තව විදිහට කිව්වොත් ඔය නිසාමයි අපිට ඊළඟට සක්කාය දිට්ඨිය පහළ වෙන්න හේතු සකස් වෙන්නේ. එතන ඇත්ත ඇති ඇති නොදකීම. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ ඇත්ත ඇති ඇති දකින්න එකමයි ඇත්තටම මාර්ගයක් වඩනවා කියලා කරන්න තියෙන්නේ. තව සූත්‍රවල සඳහන් වෙනවා. ඒකට මෙතන මුලා වෙන ස්වභාවය තමයි ලෝකෙට අයිති බාහිර රූපයක් සහ ලෝකෙට අයිති අභ්‍යන්තර රූපයක් සකස් වෙලා ඉවරයි. ඒ රූපේ ඇලිලා හරි ගැටිලා හරි නැහැ. නමුත් එතන මෝහය නැත්තම් මුලාව යෙදිලා. ඒක ඇති අපිට ආයේ මම හදාගන්න. ඒ කියන්නේ මේ පැත්තේ මට අර පැත්තේ තියෙන ගහ දකින්න පුළුවන්. අන්න ඒ මට්ටමේදී මුලාව සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න.
පින්වත් මහත්මයා මට ඒක වැටහුණා. දැන් දැන් තමයි හොඳට තේරුනේ. හැබැයි ඉතින් මේ මෙතනදි මට මේ එක්තරා මේක අදහසක් හැටියටත් කියන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ ඇසේ ඇත්ත ඇති සැටිය දැක්කොත් දන්නවනම් දැක්ක ගත්තොත් එතකොට මම මේ පෘථග්ජන භූමිය ඉක්මවා ගිය නිවන කෙලවර වූ බුදුදහමේ සඳහන් වූ උත්තරීතර තැනකට එන්න පුළුවන්කම මට තියෙනවා මේ අදහසක් හැටියට මම අහන්නේ.
ඔව් අන්න හරි. උත්තරීතර තත්ත්වයක ආව නෙමෙයි එන්නේ මාර්ගයේ පටන් ගන්න අවශ්‍ය. ඕකට මම කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. සත්‍ය ඥානෙ. එන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. හැබැයි අපිට ඒක තාම අර හැමතිස්සෙම පේන මට්ටමට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එතකොට එයාට තමයි ඔන්න වැඩක් කරන්න තියෙන්නේ. ඔක ඒ කියන්නේ අරහත්භාවයට පත් වෙනකම්. ඒගොල්ලන්ට කියනවා සේක පුද්ගලියෝ. එහෙම නැත්නම් නිවන සඳහා උත්සාහ දරන අය කියලා. හැබැයි ඒගොල්ලන්ට පැහැදිලි දැක්මක් තියෙනවා මේ නිවන පිළිබඳව. ඒ කියන්නේ ලෝකය පිළිබඳව, ලෝක සමුදය පිළිබඳව, ලෝක නිරෝධය පිළිබඳව නිරෝධ කරන මාර්ගය මෙහෙම කරන්න ඕන කියන එක තාම නෑ. ඒ වුණාට දැන් මොන විදිහට හරි අපි මාර්ගයක් වැඩුවොත් මෙන්න මේ අවබෝධය එන්න ඕන. එහෙම එන්නේ නැත්නම් මාර්ගය වැරදි. මග නමග දැනගැනීමේ හැකියාවක් එනවා Tamanටම. ඒක තමයි මම දකින්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා. හොඳයි. එවන් සරණ
බොහොම පිං.
හොඳයි. තවත් කාට හරි කියන්න පුළුවන්?
තිරුවන් සරණයි සියලු දෙනාටම. පින්වත් මහත්මයානි, දැන් මේ දැන් අපි මෙහෙම උදාහරණයක් වශයෙන් අරගෙන බලමු. දැන් මේ දවස්වල අපි මේ ලංකාවේ තියෙන ප්‍රශ්න තියෙනවානේ. දැන් අපි හිතනවා ලංකාවේ වුණ පන්සලකට මොකක් හරි කරදරයක් වුණා කියලා. දැන් ලංකාවේ තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නමුත් අපෙන් කණෙන් අපේ ඒ කාරණාව ඇතුළට ගියපහම අපේ ඇඟ ඇතුලේ වෙනම ප්‍රොසීජර් එකක් යනවා. වෙනම වෙලා අපි ඇඟ මේ වෙලා කෙලෙස් ධර්ම එතනින් පටන් ගන්නවා. එතනින් වෙලා අපේ ද්වේෂය ඇති වෙලා ඒ වගේ දේවල් දිගට බොහොම චිත්‍රපටියක වාගේ දෙයක් සිද්ධ වෙනවා. දැන් මගේ ප්‍රශ්නය දැන් අපි දැන් දන්නවනේ මේ සියලු දේ අනිත්‍ය නම් මේ වඩල් කියන. දැන් මේක අපි දැන් කොතනින්ද නවත්ත ගන්න ඕන? දැන් අපි අහවා ඇහැට කනට ආවා, මේ සිද්ධිය ඇහුවා. එතකොට අපේ මනෝ සම්පස්සේ වැඩ කරා. එතකොටද අන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ පළවෙනියට. අනිත් දෙවෙනි ප්‍රශ්නේ මහත්මයාගෙනි මේ වඩනවා කියනවා. දැන් ඔබතුමා පළවෙනි තුකම මේ එර්ධිපාද වැඩිනවා කියලා. මට කරුණාකර මේ අපි හිතමු ඡන්ද එර්ධිපාදේ. දැන් ගහක් නම් කොළ දාලා ලියලා වැඩෙනවා අපි දන්නවා. මෙන්න මේක වැඩෙනවා කියන එක මම ගොඩක් අහලා තියෙනවා. ඒකේ සාමාන්‍ය තේරුමකුත් දන්නවා. ඊට වැඩිය ඔබතුමා ටිකක් ඒක කැඹුරින් මේ වැඩෙනවා කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් නම් මේක මේ අද කතා කරන මේට සම්බන්ධ නැත්තම් නොකර හිටියත් කමන්න ඒක කර දෙන්න පුළුවන් නම් බොහොම පිං තේරවා සම්.
ඔව් ඒ දෙවෙනි ප්‍රශ්නෙට කෙටි අදහසක් දුන්නොත් දැන් මම මෙතන කියන්න උත්සාහ කළා අපේ තියෙන එක්තරා මතයක් මේවා වඩන්න ඕනද වැඩෙනවද කියන එක. ඉතින් මේ සූත්‍රය ගත්තෙත් මම ඔය අදහසින්මයි. මොකද මේකේ තියෙනවා අර කියන විරිය විතර නෙවෙයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. හැබැයි ඒ කොහෙවත් මේ මට තේින විදිහට මේ සූත්‍රය කියවනකොට මට තේින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේවා වඩන්න කියනවා. මේවා මේ අර චක්කුං වික්කවේ අජානං අපස්සං යථාභූතං වෙනකොට සිද්ධ වෙන දේවල්. අර දැන් ඔබතුමා කියපු මේ අර හොඳ උදාහරණයක් අපිට අර වචින් ගන්නත් උදව් වෙනවා. මේ කොහොම ආරුවෙන් මේ ටික විස්තර කරන්න තුව දැනලා යන්න හැදී. අර කායික දරතා චේතස්කාපි දරතා කියන එක දරත භාවයට ඔයපත් මේ තරහ එනකොට ඇඟ දඟලනවා, දරදඬු වෙනවා, උයුලනවා නේද? ඒක කයටත් වෙනවා, හිතටත් වෙනවා. ඒක උනේ මොකද? මූලික මට්ටමට ගියත්තේ අපි කණෙන් අහපු දෙයක් නම් එහෙම නැත්නම් ටීවී එකෙන් ඇහෙන් දැකපු දෙයක් නම් ওই දෙකෙන්ම වෙන්නත් පුළුවන්. මූලික හේතුව තමයි චක්කුන් රූපං. එහෙම නැත්නම් සෝතං සබ්දං. අජානං අපස්සං යථා භූතං කියන එක. මේ යථා භූත ස්වභාවය දැක්කේ නැහැ අපි ලෝකෙට අහු වුණා. ඒතකොට ලෝකෙට අහු වුණ ගමන් ලෝකෙට අයිති ධර්මතා වලට අපි වාජනය වෙනවා. ඒ ලෝකයට අයිති ධර්මතාව තමයි අටලෝ දහස. සදුක නින්දා ප්‍රශංසා යසායස අනිත් එකට කියනවා මම හිතන්නේ මේ ලාභාලාභ. ඔය ඕවට අහු වෙන්නේ ප්‍රධාන හේතුව මේ 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 අර ඇසේ රූපයි කනේ ශබ්දයි නාසයේ ගඳ සුවඳ දිවේ රස කය පොට්ටබ්බ මන ධම්ම කියන ඒවායි සිහි මුලා වීමමයි කියලා තමයි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. සිහි මුලා වෙන හේතුව තමයි පසංයතාවෝත. එතකොට ඒවයි ආස්වාදානුපස්සී විහෙරති. ඒ ආස්වාදේ ප්‍රතිඵලයක් ඇටියට තමයි ඔය තණ්හා පවද්දති. තණ්හාව වැඩෙන්නේ. තණ්හාව කියනකොට ඇලීම ගැටීම දෙපැත්තමයි ඉති. ඒක වෙන්නේ ගැණියයි මේ ප්‍රතිඵලය තමයි ඔය ඔය පංච උපාදානස්කන්ධ. එහෙම නැත්නම් දුක් කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කරපු දෙයයි ප්‍රතිඵලය තමයි ඔය කායික දරතා, චේතසික දරතා, කායික සංතාප, චේතසිකාපි සංතාප, කායික පරිලාහය, චේතසිකාපි පරිලාහ. ඔය ටික තියෙන්නේ අධ්‍යානපතාබුතං යථාභූතං වත්තෝවා අරහතනේ විලාසෝ කාසුම්පි සෝචේතෝ සුඛම්පි පටිසංවේදකම් වෙනවා කියන එක මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒතකොට එතන මේ අර ඒවා ඉබේ වැඩෙන දර්තා, ඒ කියන්නේ වඩන්න ඕන දා වඩන්න අවශ්‍ය හේතු සකස්වත් ඒවා ඉබේ වැඩෙනවා කියන එකේ තමයි මම ඉන්නේ. ඒ අවශ්‍ය පරිසරය තමයි සම්මාදිට්ඨිය ඇති කරගෙන ජනසංයතා භූතං. අන්න ඒ සඳහා අපි යහගෙන රූපය ගැන සිහියයි නුවණයි පිහිටවන එක. එතකොට අනිත් කරුණු වෙන වෙනම වඩන්න කියලා දෙයක් නැහැ. ඒවා එතන යෙදෙනවා. එතකොට දැන් ඕක කරන්න අපි උත්සාහයක් ගන්න ඕනේ මොකක් කරි. ඒක සම්මා වීර්යය වෙනවා. ඒ දැක්ම සම්මාදිට්ඨිය වෙනවා. ඒක ඒ කියන්නේ සාස්සහෝති සම්මාදිට්ඨි. ඒත් අදාළව හිතුවොත් සාස්සහෝති සම්මා සංකප්පෝ. ඒ වගේ. ඒ වගේම මේ අර දැන් සීලය රකිනවා කියලා මම ඔතන කිව්වේ අර කායකම්මං වචිකම්මං ආජීවං සුපරිසිද්ධෝ හෝති කියන්නේ. එතකොට අපේ අර ඉඟ වෙවුලන තත්ත්වයකට එන්නේ නැහැ තරහ ගිහිල්ලා. මොකද මෙතනම මුලම ඇත්ත ඇටි ඇටි දැක්කොත්. ඉතින් මේක දැනට අපිට තියෙනවා කියන එක නෙමෙයි අපිට අවබෝධයක් එන්න ඕනේ. මේ වගේ මට්ටමක් මේ ආර්ය මාර්ගයේ කියන්නේ කියලා. පැහැදිලිය තියෙන පොඩ්ඩක් අර මම පළවෙනි ප්‍රශ්නෙත් මතක් කරන්න මෙතන මොනවා හරි අදහසක් තියෙනවනේ එකක් කියලා.
ඔව් හොඳයි, අපි මේ මාතෘකාවටම තියාගන්න බලමු. අපි සලායතන ගැන කතා කරන්නේ ඒ ආකාරයෙන්ම අපි ගෙනියමු. මොකද මේ කාලේ උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා හොඳයි අපි නැවතත් සාකච්ඡාවට එකතු වෙන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රෙන්
අතිරුවන් සන්නයි ඩොක්ටර් රවි, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කතා කළා මේ සලායතන මා සලායතන සූත්‍රයේ චක්කුම් වික්‍රය අජානං අපස්සංකලයේ ඉන්ටි එක්කටම ඒක කතා කළා. මෙතනදී අපිට මේ ඇති වෙන ගැටලුවක් තමයි කියලා මට හිතෙනවා, අපි මේ භාෂා විවහාරය අපි මේ දැනගෙන ඉන්න භාෂාවල අපි මේ එක එක දේවල් වල දීලා තියෙන ලේබල්ස්, එක එක දීලා තියෙන සංඥා. දැන් උදාහරණයක් වශයෙන් මගේ මේසුර දැන් මේ ටෙලිෆෝන් එකක්, කම්පියුටර් ස්ක්‍රීන් එකක්, මවුස් එකක්, පොතක් පත්‍රයක් හැම දෙයක්ම තියෙනවා. ඉතින් මම මේ මගේ පුරුද්ද තියෙන්නේ මේ එක 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 අයිටම් එකකින් අයිටම් එකකට පැන පැනා මේවා සංඥා වශයෙන් ගැනීම මිසක් එක තැනක නැවතිලා මේ අයිටම් එක මෙතන මොකද්ද මම මේ මම මෙතන මගේ හිතෙන් නේද මේ මං නැති දෙයක් ඇති කරන්නේ කියන අවධානය මට කරන්න මගේ අර මගේ භාවිතයේ නැති නිසා, මගේ පුරුද්ද නැති නිසා, මගේ යෝනිසෝ මනසිකාරය නැති නිසා මෙතන මම දැන් මේ මවුස් එකක් කියලා මම හිතෙන්නේ මේකට දෙයක් ඇති කළේ. ඒක අර මේකට වචනයක් කියලා මම කියන්නේ මඤ්ඤණා කරනවා කියන වචනේ මං හිතුවේ. එහෙම කරන නිසා අපි දැන් එහෙමනම් අපි මේ භාෂා විවහාරයට අපි මේ අපි අපිම හදාගත්ත භාෂා ව්‍යාකරණ ලේබල් සංඥා වලට අපිම දැන් ගැති වෙලා නේද, අපි මේවට යට වෙලා නේද? එහෙමනම් අපි කොහොමද මෙවෙන් උඩට එන්නේ? දැන් මේවා මේක දකිනකොටම මට මේ සංඥාව එනවනම් මේකට දීලා තියෙන ලේබල් එක එනවනම් මම කවදාද මේක යථාබුදු වශයෙන් දකින්නේ? මේක මේක ඥානං පස්සනම් කරන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තිරුවන් සර්ණයි.
ඔව් බොහොම වැදගත් අදහසක් ගන්න මේ විදිහට අපි මං හිතන්නේ ප්‍රායෝගික මට්ටමින් මේක බලන්න උත්සාහ කළොත් අපිට ඒ කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගය ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතින් අපි අර වචනවල මේකද තේරුම මේකද තේරුම කියලා මම හිතන්නේ බොහෝ පිරිස් එහෙම සාකච්ඡා කර කර ඉන්න ඇති. ඒකට වඩා මම මෙතන උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ ආර්ය මාර්ගය. ඒ කියන්නේ මේ ලෝකෙන් එතර වෙන මාර්ගය. මේ මාර්ගයට වැටෙන්න අපට පුළුවන්කමක් තියනවාද? ඒ සඳහා අවශ්‍ය දේවල් මොනවද කියක ගැන හොයන ඕන මේක ප්‍රායෝගික මට්ටමෙන්. දැන් ඔබතුමා බොහොම හොඳයි අර මවුස් එක හරි ඔය ඩෙස්ක් එක උඩ තියෙන මොනවාම හරි කම්පියුටර් එක වෙන්න පුළුවන් ෆෝන් එක වෙන්න පුළුවන්. කියනකොටම තේරුම් ගන්න අපි දැන් ලෝකෙට අහු වෙලා ඉවරයි. ඒකේ සමහර විට දැන් ඉස්සෙල්ලා මහත්තයට මම පැහැදිලි කළේ ඇලීමක් ගැටීමක් යෙදෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒ දේ තියනවා කියන තැනම මුලා වෙලා ඉවරයි. මොකද ඒ කියන බාහිර රූපය අපි අරන් තියෙන්නේ නিত্য සංඥාවෙන්. ඒ කියන්නේ මේ ෆෝන් එක මීට කලිනුත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. නিত্য සංඥාව. ඔය අනිත්‍ය සංඥාව නෙවෙයි. ඔය නিত্য සංඥාවමයි අපිව අර නিত্য සුඛ ආත්ම සුභ කියන විපල්ලාසවලට පත් කරන්නේ. එතකොට අපි දැන් ධර්මයට අනුව දකින්න උත්සාහ කරන්න ඕන අර මේ සංකත ධර්මවල තියෙන පෙර නොතිබීම හටගන්න ස්වභාවය ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. දැන් ඒ ස්වභාවය දැකලා නැති හින්දා අපි තමයි මම කියන්නේ අජානං අපස්සං යථාභූතං රූපේ අජානං අපස්සං යථාභූතං. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා යථාභූත ස්වභාවය කියන්නේ අනිත්‍යයි. ඉන්ටීරියන්නේ මොහොතකටවත් නිත්‍ය කරන්න බැරි ස්වභාවයක්. හැබැයි දැන් ඔතෙන්දි පේනවා නේද ඔබතුමා දැන් ඒ නිත්‍ය සංඥාවෙන් මේ අරගෙන තියෙන්නේ කියලා. අනේ ඒක දැක්කොත් ඒ දැකීම ලොකු දෙයක්. මොකද ඒ දැකීම තමයි උදව් වෙන්නේ දැන් ආ මෙතන වැරද්දක් වෙලා තියෙනවා. මේක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි ඉන්නේ අජානං අපස්සං යථාභූතං මේ රූපයෙන්. ඒ රූපේ දැනගත්තේ ඇහෙන් නම් ඇහෙත් අජානං අපස්සං යථාභූතං. එහෙනම් අපට සම්මා දිට්ඨියවත් ඇවිල්ලා නැහැ නේ. එතකොට කොහොමද ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ? අන්න ඒ සාස්සහෝති සම්මා දිට්ඨි කියන මට්ටමට ඇවිල්ලාද? ඒ වගේ දැන් ඒකේ මම හිතන්නේ කලින් සාකච්ඡාව කිව්ව දැන් අපි ගන්නවා ඇහැයි රූපයයි නිසා චක්කු විඥාණය පහළ වෙනවා කියලා. හැබැයි මේ චක්කු විඥාණය ගැන අපිට ටිකක් තේරුම් ගන්න පහසුවක් තියෙනවා. තේරුම් ගන්න පහසුව කියලා මම අදහස් කළේ මෙතන අර ලක්ෂණය. ඒ තීරීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධනා කියන එක. මොකද ඒක සිතක් නේ, චිත්තක්ෂණයක්. එතකොට ඒ ඊට කලින් ඒක තිබුණේ නැහැ. ඊට මොහොතකට පස්සේ වෙන එකක් තියෙනකොට ඒක ඇත්තෙත් නැහැ. එතකොට අපිට යම් කිසි මට්ටමකට මේක ඇත්තම මට්ටම නෙවෙන්න පුළුවන්. ඒ වුණාට යම් කිසි මට්ටමකට හිතගෙන දකින්න පුළුවන් මේ හිත පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. තව විදිහට කිව්වොත් හේතු ප්‍රත්‍යයන් යෙදෙන නිසා හටගත්තා. හේතු ප්‍රත්‍යයන් නොයෙදෙනකොට නිරුද්ධ වෙනවා. එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න ස්වභාවය. විඥානිච්ච ඔය තියෙන ලක්ෂණ ඇසට රූපයට පොදු නැද්ද? මොකද ඇස කියන එකක් සංකත ධර්මයක්. ඇසෙන් දැනගන්න රූපය කියන එකක් සංකත ධර්මයක්. ඒකට අපි ඕක ධර්ම ගන්න දැකලා නැති හින්දා ජාන අප සතරන් හින්දා තමයි අපි ඒවා අර නිත්‍ය නැත්නම් පවතින දේවල් හැටියට බාර අරන් තියෙන්නේ. එතකොට එහෙන් යම් කිසි ස්වභාවයක් අර මම ඉස්සෙල්ලාගේ චක්කු විඤ්ඤාණයෙන් ඔන්න එළියේ මෙන්න මේ වගේ වර්ණ සටහනක් තියෙනවා අත්දකින්න කියලා කියනවා. එතකොට වර්ණ සටහන කියන එක දෙයක් කරගෙන තමයි ඊළඟට මනෝ විඤ්ඤාණය ගන්නේ. ආ ඒ දේ ඕකට කියන්නේ ෆෝන් එකක්, මොබයිල් ෆෝන් එකක්. ඔන්න ගන්නවා පෙර ඇසුරු කරපු දේවල් ටික. එතෙන්ට දාලා තව තව සංස්කරණය කරනවා. ඒ තමයි මේ චේතනා අපේ උගවහින්ද කරන සංස්කාරෝ තමයි ওই සංස්කාර ලෝකය කියන්නේ. එතකොට මේකේ මූලිකව සංඥා මට්ටමක් මේ ආයතනෙන් අරන් දුන්නට ඊට පස්සේ ඒ කියන්නේ එළියෙන් ඉඳන් ඇතුළට ඊළඟට අපි ඇතුළේ ඉඳන් එළියට දාලා මේ අපේ හිතේ හැදෙන ඔක්කොම ටික තියෙන්නේ ඒවා රූප විදිහට ලෝකයට අයිති රූප විදිහට ලෝකයට අයිති කියනකොට සතර මහා ධාතු මට්ටම ඒක මේ පැහැදිලි නැත්නම් අපි දැන් අර මම අර වතුරට එබෙන බල්ලගේ ප්‍රමාව ආයි මතක් කරන්නම් දැන් බල්ලෙක් වතුරට එබිලා රැවටෙනකොට මුල කොට තව බල්ලෙක් ඉන්නවා කියනකොට උගේ මානසිකත්වෙට පේන්නේ නිකන් මේ හිතෙන් හදපු බල්ලෙක් නෙමෙයි එළියේ ඉන්න පවතින ප්‍රයත්නක් දීපු මහා වෙනසසුන ඒ කියන්නේ ටිකක් තහනාරන බල්ලෙක් නම් මේ එතකොට විදිහට භාවනා කරනවා නම් දෙතිස් කුණු පොලින් සකස් වුණා අනිත්‍ය වෙලා යන අනංගේ ඒක ටික සේරම අපි දැන් මේ බාහිරෙන් වැඩනවා නම් අනේ මත්තමට අහුවෙච්ච රූපයකට අයිති ලෝකෙට අයිති රූපයක් පිළි අරන් ඉවරයි. එතන මම කියන්නේ මෝහය යෙදිලා ඉවරයි. එතකොට මෝහය කඩන්න නම් මෝහය යෙදෙන තැනම ඊට කලින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක පැහැදිලිද තව කතා කරන්න අවශ්‍යද ඒ ගැන?
පැහැදිලි ප්‍රවේණිය දැන් එතකොට දැන් මම යමක් මේ සෝඩ දැන් මගේ ෆෝන් එක තියෙන කියලා ඒ ෆෝන් එක කියන වචනේ මට එනකොටම එතන මම ඒක දෙයක් කරනකොටම එතන දෙයක් විතරක් නෙවෙයි මමෙකුත් නම් හදනවා නේද එතන කියන්නේ දකින්න කෙනෙකුත් එතනම හැදෙනවා නේද කියලා මට දැනගන්න ඕන මොකද එහෙමනම් දකින්න කෙනෙක් නැත්නම් දෙයක් තියෙන විදිහක් නැහැ නේද? ඒක දකින්න කෙනයි දකින්න දෙය එක මොහොතේ නේද හැදෙන්නේ කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඔව් ඒක ඉතාමත්ම හොඳ දැක්මක්. බාහිරේ දෙයක් පිටිටුවා නම් අපි මේ පැත්තේ කෙනෙක් නොදැනුවත්වම පිටිටෝලා ඉවරයි. සක්කායදිට්ඨිය පිටිටලා ඉවරයි. මේ බාහ්‍ය සූත්‍රෙදී බොහොම පැහැදිලිව සඳහන් වෙනවා දිත්තේ දිත්තමත්タン ගවිස්සති. සුතේ සුතමත්タン භවිස්සති මුකේ මුකමත්タン භවිස්සති ඥාතේ ඥාතමත්タン භවිස්සති. අපි සාමාන්‍යයෙන් ওই ටික විතරනේ අහලා තියෙන්නේ. ওই ටික වුණත් ඊට පස්සේ එන ටික දැන් බාහ්‍ය සූත්‍රේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒකට දිත්තේ දිත්තමත්タン වුණොත් ඒකේ ප්‍රතිඵලය තමයි එවිට බාහ්‍ය ඔබ එයින් නොපිහිටයි. මේ තේරුම් ගන්න. එවිට බාහ්‍ය ඔබ එයින් නොපිහිට. අපි මොකද එළියේ තියෙන මොබයිල් ෆෝන් එක කියලා. දැන් දිත්තේ දික්තමත්タン වුණා නම් එළියේ තියෙන ෆෝන් එකෙන් ඔවව පිහිට නැහැ. ඊළඟට එහිට නොපිහිටයි. ඒ මෙහිට නොපිහිටයි. ඔය දෙක අතරත් නේද? අතරේ. දෙක අතර පිහිටන්නේ නැහැ. නැත්නම් තමයි මේ එක බලන්නේ නැහැ. මේ කියන්නේ අපි දන්නේ නැහැ අපි මේ සක්කාය දිට්ඨිය ඉඳන්මයි මේ කතා කරන්නේ කියලා. ඒකට ඒක නිරුද්ධ වීම පෙන්නන මේ සූත්‍ර තමයි යෝවා. ඉතින් මම හිතනවා ඔය මම ගත්ත කාමදුන සූත්‍රෙත් ඔකට සම්බන්ධයි මේ සූත්‍රෙත් සම්බන්ධයි විශේෂයෙන් බාහ්‍ය සූත්‍රෙත් ඒ කැලල මම හිතන්නේ ධර්මයක් හොයන කෙනෙක් බලන්නම ඕන එකක් කියලා. මම හිතනවා මේක ඔයගොල්ලන්ට මේ ඉන්ටර්නෙට් එකේ බොහොම විස්තර කරන අපේ මේ කියන්නේ පොත් තියෙනවා කටුකුරුන්ගේ ඥානানন্দ හඳුරුවන්ගේ ඉංග්‍රීසි වලින් මැජික් ඔෆ් ද මයින්ඩ් පොතේ එහෙම නැත්නම් මනසේ මායාව සිංහලෙන් ඒකේ මේ සම්බන්ධ කොටසක් මට මතක විදිහට තියෙනවා ඒ බාහ්‍ය සූත්‍රේ සම්බන්ධ කරලා මම හිතන්නේ ඔතෙන්ට හොඳ උත්තරයක් එතනත් ඒ බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා කියලා.
තෙරුවන් සරණ ඇත්තට මේ මෑතකදී අහපු දේශනාවක මාකරස් රසනහම්දරෝ කරපු දේශනාවක තියෙනවා මේ අපි දැන් රූප කොටස් ගත්තත් මේ අජ්ජත් බහිද්ද කියන දෙක පනවල පැන වෙන්නේ ඇත්තටම මේ කියන්නේ උදාහරණයක් ඇටිට රහතන් වහන්සේ ගත්තාම අජ්ජත් බහිද්ද කියලා දෙකක් නැහැයි කියලා. ඉතින් ඒක ඇත්තටම අපි අජ්ජත් කියලා ගන්න තැනම සක්කාය දිට්ඨිය හින්දම අජ්ජත් කියලා ගන්නවා ආකාරයක් වගේ හිතෙනවා. ඉතින් එතනත් එහෙම කියලා දෙනවා අජ්ජත් බහිද්ද කියලා දැනට බෙදුවට ඒ මානසික සිතේ දියුණුවත් එක්කම ඒ ආශ්‍රව දුවිවි යනකොට අජ්ජත් බහිද්ද කියන දෙක නැති වෙලා ඒක බහිද්ද විතරමයි බාහිරමයි හැමදේම කියන එක මත වෙනවයි කියන එකත් මතක කරන්න ඕන කියලා හිතනවා. කුගල්ගේ මහත්මයාට පුළුවන් ඒක පොඩ්ඩක් අපිට විස්තර කරන්න.
එතන මම දකින්නේ මෙන්න මේ වගේ දෙයක්. බාහිර රූපේ නැති වුණොත් ඇහැ පිහිටන්නේ නැහැ. ඒක එක පැත්තක්. අපිට මොකක් හරි ක්‍රමයකට ඇහැ නිරුද්ධ කරන්න පුළුවන් නම් බාහිර රූපේ පිහිටන්නේ නැහැ. ඒතර ඔය දෙක ලෝකෙටයි කි ධර්මතා. අපි ඇත්ත ඇති හැටි නොදැන මේ සංසාරේ ආපු පුරුද්දට ඔබ බාර ගන්න එකයි මේ අජානං අපස්සං යථාභූතං තත්වය. ඔය දෙකෙන් එකක ඇත්ත දැක්කොත් අනිත් එකත් පේනවා කියන එකේ තමයි මම ඉන්නේ. يعني ඉස්සෙල්ලා මේක දකින්න පස්සේ මේක දකින්න කියනවට වඩා Tamanට ගෝචර වෙන අරමුණ. මොකද බාහිරේ නිරුද්ධ වුණත් අපිට සලායතන ඕන වෙන්නේ නැහැ ඒවත් දකින්න. ඊළඟට මේ මෙතන කාමගුණ සූත්‍රය කිව්වේ දැන් ඇහැ නිරුද්ධ වුණොත් රූප සංඥා පිහිටන්නේ නැහැ. හරියට මං කියුවේ ටීවී එක කැඩුනා වගේ. ඒ ටීවී සිග්නල් එකේ කරන්ට් එකයි ඒ වුණාට රූප පෙන්වන්නේ නැහැ. එතන ඊට වඩා එහාට යන්න ඕන මම කියන්නේ. එතන ඒ දෙපැත්තම සිද්ධ වෙන්න පුළුවන් කියන වගේ අදහසක් තමයි මට තියෙන්නේ. ඒක එක එක්කෙනාගේ අර චරිත ලක්ෂණන ප්‍රඥාවට වැටෙන දේ අනුව ඔය සත්‍ය දකින්න පුළුවන්. ඒ දකින්න පුළුවන්කම තියෙනවා මං කියපු කරුණු පහෙන් කොයිකේ දැක්කත් දකින්න පුළුවන් කියන අදහසක තමයි. ඒ කියන්නේ මට ඇති වෙලා තියෙන්නේ කියන්නේ අපි ඇහේ ඇත්ත ඇති හැටි දැක්කත් ඇහැ නිසා පෙන්වන රූපේ ඇත්ත ඇති හැටි දැක්කත් ඒ චක්කු විඥානේ ඇත්ත ඇති හැටි දැක්කත් එහෙම නැත්නම් පස්සේ ඇත්ත ඇති හැටි දැක්කත් වේදනාවේ ඇත්ත ඇති හැටි දැක්කත් ඔය දේවල් දකින්න හැකියාව තියෙන්න පුළුවන්. එක එක්කෙනාගේ මනස ප්‍රඥාව වැඩෙන හැටියට කියන වගේ අදහසක් තමයි මට නිකන් ඇති වෙලා තියෙන්නේ. ඒක නම් වැරදි වෙන්න පුළුවන්. ඒක තමයි මගේ අදහස.
දේවල් සත්මයි දැන් මම මේ අපි දැන් පාඩම් කරන බොහෝම දේවල් මේ දැනුම ලබා ගන්නවා පිටින්. එතකොට ඒවා සංස්කාර වශයෙන් අපේ කොහරි තැන්පත් වෙනවා. එතකොට දැන් අපි දැන් උගන්නන්න යනවා. උගන්නන්න යන කියපහම ඒවා තමයි අපිට ප්‍රයෝජනක් දෙන්නේ. එතකොට දැන් ඔබතුමා මේ විස්තර කරපු ආකාරයට අපි අවබෝධ කරගත යුත්තේ දැන් ඒක පිටින් දැක්කාම ඇතුළේ තියෙන සංස්කාර සම්බන්ධ කරගෙන යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියන එක යථාභූතව දැකීමද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න හැදලි කරලා නම් කියලා.
ඔව් ඒ අදහස හරි. ඉතින් අපි ඉගෙන ගන්නවා කියන එකම තමයි අපි මේ තව ටිකක් ලොකුට යන්න එක පැත්තකින් උදව් වෙන්නේ. මොකද අපි මේ අර ඉස්සෙල්ලා මහත් එක් බොහොම වැදගත් වචනයක් කිව්වා. ඒක මම විස්තර කරන්න ගියේ නෑ. මඤ්ඤණා කිරීම කියන එක. ඔය මඤ්ඤණා ගොඩක් මාන හිතාතු වචන ගොඩකට අහු වෙලා යන්නේ. ඒ වචන එකතු කරන්න වැඩෙන්නේ අපේ මානය මිසක් මේ දැක්මනම් නෙවෙයි කියන එක තමයි තින්නේ. මට කියන්න තියෙන්නේ ඉතින් ඒකෙන් මම අදහස් කරනවා අර ධර්මයේ කටපාඩම් කර ගැනීමට වඩා මේක දකින්න උත්සාහ කළොත් ඒකේ වටිනකමක් තියනවා කියලා. මේ මඤ්ඤණාව ගැන සඳහන් වෙන මේ සූත්‍රය දෙවකාණු ප්‍රශ්නා සූත්‍රවල මේක කියනවා. ඒ කොහොමද මඤ්ඤණා කරන්නේ? ඒ කියන්නේ දැන් ශ්‍රාර පුජ්‍යලයෝ තුන් දෙනෙක් අතරම හතර දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ තන දේශනා කරනවා. මේ මතක විදිහට දැන් සාමාන්‍ය සත්‍යන පුජ්‍යලයා ඊළඟට රහත් වෙන්න උත්සාහ කරන මේ මාර්ගයට වැටුණා. ශේක පුජ්‍යලයෝ ඊළඟට රහත් වහන්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ. ඒ එතන හතර දෙනෙක් කිව්වට එතන ඇත්තටම රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකින හැටි එකම විදිහයි. ඒ හින්දා තුන් දෙනෙක් දකින හැටි ගැන මේ බොහොම විස්තර වෙනවා. ඉතින් මේ එතෙන්දී අර මේකේ අටුවාවලත් සමහර විට මේ ටිකක් පැටලවන ගතියක් තියෙනවා. මම හිනා ගැන කියනකොට ඉතින් ඒක ටිකක් මොනින් විමසුවත් පේනවා. මේ දැන් සාමාන්‍ය පුද්ගලයා මඤ්ඤණා කරන්නේ මේවා තියෙනවා කියලා. දැන් ඒකේ කරුණුවත් මේ කරුණු 24ක් කියන එකේ කැටියෙන් එනවා පට වියපෝ තේජෝ වායෝ තතන ඇතුළත්. ඒ කියන්නේ සතර මහා ධාතුව. එතකොට පටවියේ පටවි මඤ්ඤණා කරනවා. පටවිතෝ මඤ්ඤණා කරනවා. මේ පටවිය පටවි යයි කියලා ගන්න එකක් මඤ්ඤණාවක්. ඒක යථාභූත ස්වභාවයක් නෙමෙයි ඒ සාමාන්‍ය කෙනාගේ. ඒක රහතන් වහන්සේ එහෙම මඤ්ඤණා කරන්නේ නැහැ. ඉතින් රහතන් වහන්සේට පටවියේ පටවිය කියලා එහෙම පිළිහිටීමකුත් නැහැ කියනවා. ඒ කියන්නේ ඔව නගාදති. පිළිහිටන්නේ නැහැ කියන එක දේශනා තියෙනවා. ඊළඟට ඒ ඔතන අර බොහොම මේ තිරුම පටලෝගත්තු තනක් තමයි අර සේපුද්දල. ඒ කියන්නේ රහත්නේ උත්සාහ කරන කෙනා ප්‍රථම අහපු ප්‍රශ්නේ ඒතන තියෙනවා. ෆෝන් එක මම තියනවා කියලා පේනවා. හැබැයි ඒක අර ප්‍රශ්න කෙනා දකින්න මත්තම එනුණාට එංග පිටින් ගාව කිඳමයි කියන මොකද්ද අවබෝධයක් වෙන පැත්තකින් තියෙනවා. ඒක තමයි අර සම්මාදිට්ඨිය පැත්තෙන් එන්නේ. එතකොට එයා මේ මඤ්ඤණාවෙන් මිදෙන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. ඒක තමයි මා මඤ්ඤති කියලා කියන්නේ. මා කියන්නේ එකෙන් වැළකෙන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. පුරුද්දට මුලා වෙනවා. රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ වෙන තියෙන්නේ උත්සාහනවත් අවශ්‍ය නැහැ එකෙන් මිදෙන්න කියලා. ඒ සාමාන්‍යයෙන් භාෂාවයි කියන වචන සීරම කියන්නේ ලෝකෙට විස්තර කරන්න දන්න දෙයක්මයි. ඒක ලෝකෙට අයිති දෘෂ්ටියෙන් දාන දෙයක්මයි. ඉතින් අපිට වෙලා තියෙන්නේ ධර්මය හොයාගන්න වෙලා තියෙන්නේ එනකොටින්ම තමයි. ඒයි මේක අර බොහොම මේ පැටලෙන් සහගත ස්වභාවයක් වෙලා තියෙන්නේ. තමයි මම හිතන්නේ අපි එකතු වෙලා මේ ඉතක සලකලා බලන්න සාකච්ඡා තුන හරි යම් කිසි අවබෝධයක් දව වෙයි කියලා.
ජයතවර තෙරුවන් සරණයි දිලුක් මහත්මයාට ප්‍රශ්නකම කරන්න තියෙනවා කියලා කියනවා. දිලුක් මහත්මයා.
දිලුක් මහත්මයා යමු කරන්න ප්‍රශ්නය.
තෙරුවන් සරණයි හැම දිනටම තෙරුවන් සරණයි මහත්මයානි. මගේ ප්‍රශ්නය මේ දැන් මේ ලෝකගුණ සූත්‍රයේ දැන් කියන විදිහට යන්තනක ඇසක් නිරුද්ධ වෙනම් උපසංචාර නැති වෙනම් ඒ ආයතනේ දැනගත යුතුයි කියන එක මේක මේ මම තේරුම් ගන්න විදිය ගැන හරිද කියලා බලන්න මේක අහන්නේ. දැන් අපි මම නිතරම මේක මේ භාවනාවෙන් ටිකක් බලන්න උත්සාහ කරන්නේ. මොකද ඒක තමයි මම ටිකක් කරන්න පුළුවන් මේ ගොඩක් අනිත් දේවල් මට තේරුම් ගන්න ටිකක් අමාරුයි. දැන් භාවනාවකට වාඩි වෙලා යම් කිසි ආකාරයක සමාධියක් ඇති වෙනකොට අපි හිතමු දැන් එහෙම නැති කෙනෙකුට නම් එහෙම හිතන්නකෝ. දැන් අපි අතක් කකුලක් වගේ දෙයක් සෙලවන්නේ නැතුව එක තැනක තියාගෙන හිටියොත් ඒක ටික වෙලාවක් යනකොට ඒක නැති කියලා ඒක ගැන තියෙන හැඟීම නැති වෙන කතියක් තියෙනවානේ. අත අදා බැලීමක් හිතේට කරන්න පුළුවන් කැමති නම්. ඉතින් ඒ වගේ දැන් මේ ටික වෙලාවක් යනකොට
මේ මේ කොග්ගල්ගේ මාත්මගේ මේ මම ඩ්‍රොප් වුණා පොඩ්ඩක්කට ඉන්නේ සම්බන්ධනක.
හොඳයි.
සම්බන්ධ වුණා. එහෙනම්ද?
ඔව් සම්බන්ධ වුණා. හොඳයි.
රයිට් මත් නැහැ. අදිරුක් මත් නැ අප පොඩ්ඩක් මුලින්ම කියන්න මේ මගක් යනකොට විසන්දු වෙනින්ද මේ අප මුලින්ම කියන්න පෙරවසන.
හොඳයි මහත්මයා. මේ මගේ ප්‍රශ්නේ උනේ දැන් මම තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේ දැන් මේ කාමගුණ සූත්‍රයේ තිබෙන මේ යම් තැනක ඒ රූපය රූපයත් රූප සංඥාවත් නිරුද්ධ වේ නම් ඒ ආයතනේ දැනගත යුතුයි කියන ඒ දේ තේරුම් ගන්න. දැන් අපි භාවනාවක් කරනකොට දැන් ඒ තුලින් තමයි මම මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අපි දැන් යම් කිසි ආකාරයක සමතේක් තුලින් සමාධියකට ලැබුණාම දැන් අපි ඒක තුන කරලා කෙනෙකුට මම කිව්වේ දැන් අතක් කකුලක් වගේ දෙයක් සලවන්නේ නැතුව එක වෙලාවක් තියාගන්නකොට ඒක නිකන් නැති කටියක් වෙනවා. ඒ වගේ එකක් හදා බලන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේ දැන් අපි විභාවනා කරගෙන යනකොට දැන් අපි එක එක අපේ මේ ඉන්ද්‍රිය පහේ දේවල් මේ නැති වෙන ගතිය, ඒවා නිරෝධ වෙන ගතිය තියෙනවා. මේ දැනෙනවා. ඒ කියන්නේ අපි ශබ්ද ඇසීම නැති වෙනවා. එතකොට මේ ඇඟට දැනෙන දේවල් ඒ ශරීරයේ නැති ගතිය. දැන් මෙහෙම ගිහිල්ලා දැන් අපි හිතමු දැන් රූපවචර ධානයේකට යනවනම් යනකොට එතකොට මේවා නිරෝධ වෙලා ඉවරයි. මේ පහක් නිරෝධ වෙලා ඉවරයි. එතකොට ඇති වෙන රූපයේ ඇතිවීම නැතිවීම මේක දේ අපි දකින්න ඕන ඉන්ද්‍රිය. එතකොට ඊට පස්සේ අපි ඒ රූපේ ඊට එහා ගිහිල්ලා අරූපාවචර ධානයකට ගියාම එතනදී ඇති වෙන ඒ විඥාණය, එතකොට ඒ ශුන්‍යතා, ඒ වගේ දේවල් තුලින් ඇති ඒ රූපේ තිබෙන ස්ථිර අස්ථිරභාවය, ඒක ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න එක මේකද මේ අපි දකින්න ඕනේ කියන එකයි මගේ ප්‍රශ්නය. කොහොම පින්ස් තිරුවන් සරණයි.
හොඳයි. තිරුවන් සරණයි මේ ඔතන දැන් මෙහෙම දෙයක් තියෙනවා නේ අපේ දැන් සමත භාවනා විදර්ශනා කියලා භාවනා කියලා භාවනා ජීවිත දෙකක් තියෙනවානේ. එතකොට අපේ හිත එකඟ වීම තුලින් දකින අත්දැකීම් ලබන අත්දැකීම් අයිති වෙන්නේ සමතයට. ඒ කියන්නේ කෙනෙක් දැන් ආනාපාන සතිය වඩනවා නම් හුස්ම දිහා බලාගෙන ඉඳලා හිත දුවන ගති ටික ටික අඩු වෙලා යනකොට හුස්ම සියුම් වෙලා ගිහිල්ලා හුස්මත් නොදැනී යන තත්ත්වයකට පවා එන්න පුළුවන්. ඊළඟට කය මුලින් මේ සාමාන්‍ය අධ්‍යක්ෂණ දෙයක් තමයි දැන් අධ්‍යක එකක් උඩ එකක් තියන් ඉන්නවනම් ඉස්සෙල්ලාම ඇඟිලි නොදැනී යනවා. ඇඟිලි ටච් වෙලා කියලා තේරෙන්නේ නැති ස්වභාවයක් යනවා. ඊට පස්සේ ඔක ටිකෙන් ටික දීමු වෙලා සමහර විට මුළු කයම නොදැනෙන මට්ටමකට පවා යන්න පුළුවන්. ඉතින් මේ ස්වභාවයන් අපි තේරුම් ගන්න ඕන මේක ධ්‍යාන ස්වභාවයක් නැත්නම් සමාධියෙන් පෙන්නන ස්වභාවයක්. ඉතින් මේවට අපි බොහොම පහසුවෙන් මුලා වෙනවා. සාමාන්‍යයෙන් මම හිතන්නේ පැය භාගයක් විතර හිත එකඟ කරගෙන ඉන්න කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඉතින් මේ දැන් අපි නුවණින් හොයන්න ඕන මේක ඇත්තටම විදර්ශනා අවබෝධයක්ද. එතකොට මේ එතෙන්දි තමයි අපිට මේ රූපය ගැන බුදුරජාණන් වහන්සේ බලන්න කිව්වේ කොහොමද? දැන් කය කියන්නේ රූපයක්. එතකොට මේ සම්මා දිට්ඨිය කියන තැන සඳහන් වෙනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. ඔන්න ඔහම වඩන කෙනාට මේ සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් මේ රූපේ යථාභූත ස්වභාවය දකින්න පුළුවන් මට්ටමක්. අර මම ඉස්සෙල්ලා මේ ඔක තියෙනවා විශේෂයෙන් සූත්‍රයක් තියෙනවා අනිච්ච සංඥා සූත්‍රය කියලා. සංයුක්ත නිකායේ කන්ද සංයුක්තේ අනිච්ච සංඥා සූත්‍රය. ඒක මම විශේෂයෙන් කියන්නේ මේ අද කාලේ මේ අනිච්ච කියන එකක් ගැනත් එක එක මත තියෙනවා නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි පිළිතුරක් දීලා තියෙනවා අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද, ඒක වඩන්නේ කොහොමද මෙන්න එහෙමයි කියලා. එතකොට මේ රූපයේ අනිච්ච සංඥාව වඩන හැටි තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදේව ඉති රූපස්ස ගමෝ කියලා. ඒ විදිහට දකින තැනාගේ තමයි මේ ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලැබෙන අනිච්ච සංඥාව වැඩෙන්නේ. ඉතින් වෙන අනිච්ච සංඥා වැඩුවට එහෙම ලැබෙනවා කියලා නෑ. එතනත් අපි මතක් කරගන්න එක හොඳයි. ඒක මේ ඔබතුමාලට බලන්න පුළුවන් අනිච්ච සංඥා සූත්‍රය. ගොඩක් ඒවා තියෙන අනිච්ච සූත්‍ර කියලා ඒවා යොක නෑ. අනිච්ච සංඥා සූත්‍රය. එතකොට දැන් මෙතන දැන් ඔන්න එතෙන්දී ආයේ අපිට ඉන්න වෙනවා අර සලායතන සූත්‍රය කියපු අපි රූපයක් කියලා දැනගත්තා නම් මොන ආයතනය නිසාද මේ රූපය දැනගත්තේ? දැන් පැහැදිලිනේ බාහිර රූපයක් ගැන දැනගත්තා නම් ওই ආයතනයෙන් එකක් යොදාගෙනමයි එකක් හරි කීපයක් හෝ යොදාගෙනමයි අපිට එළියේ දෙයක් කියන අදහස එන්නේ. ඉතින් දෙයක් කියනකොට මතක තියාගන්න මේ බාහිර රූප වෙන්න පුළුවන් අනිත් රූප වෙන්න පුළුවන් එකම අයිති. මේ කියන්නේ ආයතනයට සාපේක්ෂව මේ එළියේ තියෙන දේවල් තමයි ආයතනකින් දැනගන්න පුළුවන්. ඒක ඇතුළේ දැනන්න හැකියාවක් නැහැ. එතකොට දැන් ඔන්න රූපයේ ඇත්ත ඇත්ත දැකීමක් තමයි මේ විදර්ශ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි මෙච්චර කල රූප පිළිගත්තු හැටි නෙවෙයි. මේ සසරේ එනකන් පිළිගත්තු හැටියට වඩා මෙතන පද්ද වෙනසක් තියෙනවා. ඒ වෙනස පෙන්වන්න තමයි අර දැන් දැකෙන බුදුරජාණන් වහන්සේ ගත්ත එක එක උපමා මම කලින් අවස්ථාවක් මම හිතන්නේ සඳහන් කළා. අපි මේ සත්වයා ඉන්නේ බිත්තර කටුවක් තුල. ඒ දිගටපු බ්‍රාහ්මණයා තමයි මම. බිත්තර කටුව කියලා පෙන්වුම් කරන්නේ මේ ආයතන හය. ඒකට ආයතන හය බිත්තර කටුව නම් අපි ඉන්නේ කටුව ඇතුලේ නම් අපිට බිත්තර කටුවෙන් එළිය දැකීමේ හැකියාවක් නැහැ. ආයතන හයෙන් විතර කටුව තුලට ප්‍රොජෙක්ට් කරන අන්න ඒවා දැකීමේ හැකියාව විතරයි විඤ්ඤාණයට තියෙන්නේ. ආයතන විඤ්ඤාණයට. ඒක තමයි මම අර කිව්වේ ප්‍රසාද රූපයක් දැකීමේ හැකියාව විතරයි මේ චක්කු විඥාණයට හරි සෝත විඥාණයට හරි තියෙන්නේ ආයතන නිසා සකස් වෙලා දෙන. ඒතකොට මේ ප්‍රසාද රූපේ අර විතරටුව ඇතුළ පෘෂ්ඨේ වැටිලා තියෙනවා කියලා හිතන්න. අපි ඌක දිහා බලලා තමයි මේ කියන්නේ අන්න එළියේ රූපයක් කියලා ඒ එළියේ තියෙන දෙයක විස්තර කියන්න යනවා. ඔතන තමයි මේ මුලාවයි අවිද්‍යාවයි සේරම තියෙන්නේ. ඒතකොට අපිට වෙන්නේ මේ ආයතනයකට හිර වෙලාමනේ. මේ සල ආයතනයට අහු වෙලාමනේ මේ මේ කතාව කියන්නේ. ආයතනේ ආයතෙන් පෙන්නන රූපේ දෙකේම අජානං අපස්සං යථාභූතං අට්ඨම කතාව කියන්නේ. එතකොට දැන් ඔය මම කියන්නේ භාවනාව නවත්තන්න කියලා ඒ සමතේ අධ්‍යක්ීම මම කගේ කරනවා. හැබැයි ඒ එක්ක දකින් ඒ මාත් අපිට ගන්නවා මෙන්න මේ ඇත්ත ඒ කියන්නේ මේ රූපයේ ඇත්ත ඇති හැටි දකින මට්ටමට එන්න. එහෙනම් අපිට හොයාගන්න වෙනවා ඒ කියන්නේ මොකක්ද ඒ සමුදේ හේදුන් නැත්නම් රූපේ උපදින්න විදිහක් නැහැ නේද කියන මට්ටම. ඒකේ අදහසක් ගන්න තමයි මම අර වතුරට එදෙන බල්ලාට රූපයක් තියෙනවා වතුරේ ඉන්න බල්ලෙක්. එතකොට ඒකේ සමුදේ තියෙන්නේ බල්ලගේ හිත තුල මිසක් එළිය නෙමෙයි. එතකොට ඒ සමුදේ ඒ නොදන්නකම අවිද්‍යාව මුලාව නැති වුණ දවසට දී රූපයක් පිහිටන්නේ අන නොපිහිටන බව. එතකොට එළියේ පිහිටන රූපේ සතර මහා දවතුක් කතා කරන්න වෙන්නේ නැහැ, අනිත්‍යයක් කතා කරන්න වෙන්නේ නැහැ. ඔය අපි සාමාන්‍යයෙන් වඩනවා කියන විදර්ශන භාවනා වඩන්න වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන කෙනාට. ඉතින් අර අර කියන භාවනා ටික වෙඩෙන්නේ ඒක වඩන්න ඕනේ. ඒකට තමයි මේ පූර්ව ප්‍රතිපදාව කියලා කියන්නේ. අපේ අර නීවරණ යටපත් කරන්න අවශ්‍ය මට්ටම ඔය. ඒතකොට නීවරණ යටපත් වුන මනස තමයි ධර්මය දකින්න පුළුවන්. ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. නැතුව මේ නැත්තම් පොතෙන් පාඩම් කරත්තට නම් ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මන් දන්න විදිහට දේශනා කරන්නේ නැහැ. ඉතින් අපි අර නීවරණ යටපත් වුන මනසක් හදාගෙන මේ ධර්මයට අදාළව රූපය ගැන ඇස ගැන විඥාණය ගැන වගෙන නුවණින් විමසුවොත් හොඳයි කියන වගේ අදහසක් තමයි මගේ තියෙන්නේ. පෙරලන් සරණ.
තේරුවන් සරණයි මහත්මයා, මට මෙතනටම සම්බන්ධ වෙන ප්‍රශ්නයක් තියෙනවා, මම ඒක යොමු කරන්නම්. මට ටිකක් අපහසුයි ඔබතුමාගේ මාසගතන සූත්‍ර දේශනාවේදී මේ ආරම්මණයන් කෙරෙහි යම්කිසි කෙනෙක් සම්මාදිට්ඨියකට පැමිණෙනවා නම් මෙන්න මේ කරුණු හතර දැනගන්න ඕනේ කියලා දුන්නා. එකක් තමයි අධ්‍යාත්මික හා බාහිර ආරම්මණයන් බාහිරයි සැලකීම, ඊළඟට අවිද්‍යාවෙන් කර්මයෙන් තණ්හාවෙන් ආහාරයෙන් සෑම දෙයක්සේ සැලකීම, සතර මහා භූතයන්ගේ උපාදාන රූපයන් ලෙස සැලකීම, හතරවෙනි එක පෙර නොතිබී හටගෙන ඉතිරි නැතිව නිද්ද වෙන දෙයක් සැලකීම කියන එක. මේ අන්තිම තුනම මට ඒක වචනාර්ථයෙන් ඔබට ගන්න පුළුවන්. ඒ පළවෙනි එකේ අධ්‍යාත්මික හා බාහිර ආරම්මණයන් බාහිරය සැලකීම කියන එක පොඩ්ඩක් මට තේරුම් ගන්න බැරි වුණා. ඔබ මේ මාතය අයිමත් විස්තර කරලා දෙන්න පුළුවන් සමාවෙන.
ඔතන දැන් ඔබතුමාට පුළුවන් මේ විදිහට අපි දැන් ඔකේ තියනවා. දැන් ඔය අභිධර්මයේ තියෙන හැම වෙනම ධර්ම සම්බන්ධනේ එහෙම මේ දැන් එහෙන් දැනගන්න රූප ಜಾති දෙකක් තියෙනවා. අජත්ත රූපයි බහිද්ද රූපයි කියලා. දැන් මේ 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 කියන්නේ දැන් ඇහැ ගැන රූප ගැනයි නෙවෙයි. ඇහැ නිසා දැන් රූප. ඒ කියන්නේ අපි බාහිර රූප කියලා අදහස් කරන ඒවත් අපි කොටස් දෙකකට බෙදනවා. ඒක තේරුම් ගන්න මේ ශරීරය කියන එක අපි හිතනවානේ අජත්ත කියලා. ඒ ශරීරයෙන් බාහිර දේවල් බාහිර කියලා හිතනවානේ. දැන් ඔබතුමාගේ අත ඔබට ඇහෙන් දකින්න පුළුවන්. එතකොට ඇහෙන් දකිනකොට ඇහිමන්නට ඒක බාහිරයි. හැබැයි ඒක මගේ අත, මගේ ශරීරයට අයිති අත. අන්න එතකොට ඒ තව අභ්‍යන්තර බාහිර කියලා බෙදෙන මට්ටමක් තියෙනවා. ඉතින් ඕකම තියෙනවා අපි සද්ද වලින් දැනගන්න ඒකට. මේක මේ ශරීරයට අත්ිනන්නට අයිති සද්දයක්ද? තමයි සද්දේ තුලින් එන සද්දත්. එහෙම පාර සද්දයක්. අන්න එහෙම අභ්‍යන්තර බාහිර රූප බෙදීමකුත් තියෙනවා. ඉතින් ඒවා අපි කියන්නේ එහෙනම් තමයි ඔය දැන් අපි වචන අරන් කතා කරනකොට බොහොම ටිකක් ඉමසිල්ලෙන් හොයන්න වෙනවා. හැබැයි ඔතන දැන් මතක තියාගන්න ඒ දැන් අපි අපේ දර්ශනය අනුව දකින්න ඕන ඔය ශරීර රූපේ කිව්වත් එළියේ තියෙන රූපේ කිව්වත් ලෝකෙට අයිති රූප. එහෙම නැත්නම් ලෝකෝත්තර දැක්මට ඕක අදාළ වෙන්නේ නැහැ. ලෝකෝත්තර දැක්මදී ඕවා පිහිටන්නේ. අර ඒ කියන්නේ පිහිටන්නේ නැහැ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන පටිච්ච සමුප්පන්න මේ හේතුප්‍රත්‍යයන් නිසාම හටගන්න ඔය ඒ ධර්මයේ එක එක මේ මේ න්‍යාය මූල ධර්ම දීලා තියෙන්නේ ඕවට. මොකද දැන් අපි ඇහැ කියන එක විශ්වාස කරන්නේ අපි ඉපදුන දවසේ ඉඳන් මැරෙනකම් තියෙන ඇහැක් විදිහටනේ. ඒ ඕකෙන් මිදෙන්න මේ සම්මත භාවනාවලදී කරන්නේ නැහැ නේ. ඔය ඉතින් ඇහැ තිබුණාට ඕක වෙනස් වෙලා යනවනේ. පොඩි කාලේ තිබුණ හැටි නෙමෙයිනේ දැන්. කාලයක් යනකොට පේන්නේ නැතුව යනවනේ. එහෙම බලන එක නරක නෑ. ඒක හොඳයි. ඒ වුණාට ඕක ආර්ය මාර්ගේ නෙවෙයි කියන එක පොඩ්ඩක් නොනින්න. විමසන්න ඕන. මොකද අපි රූපේ මුලා වෙලා රූපේ දිහා බලන්නේ. මම ඉස්සෙල්ලා කෙටියෙන් සඳහන් කළා දැන් වතුරට එබෙන බල්ලන් එළිය බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඔය බල්ලා ඔහම හිතියට අනිත්‍යයිනේ වයසට යනවානේ විරල යනවානේ එහෙම නැත්නම් ඔය බල්ලා කෙස්ලොම් නියදත් සම්මස්නහරටට මිදුළු ඒ ආදී දෙතිස් කුණපවලින් සකස් වුණ බල්ලෙක් එහෙම නැත්නම් ඔය බල්ලා පඨවි ආපෝ තේජෝ වායෝ ඒ සතර මහා ධාතුවෙන් සකස් වුණ බල්ලෙක් දැන් බලන්න එතන මේ අතන ලෝකෝත්තර දැක්මක් ඇයිද උඹ එතකොට අපි තේරුම් ගන්න ඕන අර බාහිර රූපයක මුලා වෙලා මෝහයෙන් ඉඳන් කරන ඒව ඔක්කොම ලෝකෙට අයිති භාවනා ඒක නරක කියනවා නෙමෙයි ඒකට හේතුව තමයි ඒවා පූර්ව ප්‍රතිපදාව. එතකොට ඒවයි අපේ දැඩිව තියෙන කෙලෙස් අපිට යටපත් කරගන්න උදව් වෙනවා. විශේෂයෙන් එළීම ගැටීම අඩු කරගන්න උදව් වෙනවා. ඒ කියන්නේ නීවරණ යටපත් කරන්න උදව් වෙනවා. ඒ යටපත් කිරීම
මහිතන් ඉස්සන්දි වුණා වගේ ඉස්සන්දි වුණා දැන්
තමයි මම කියන්නේ ඉස්සන්දි වුණා මම කියන්නේ අවතාරක් විස්මින්න අපව සම්බන්ධ වෙයි මම හිතන්නේ පැහැදිලි කරගන්න කිචියේ පූර්ව ප්‍රතිපදාවේ කොටස් කීපයක් ගැන කියන්නේ අර විදිහට කියන්නේ බාහිරව බලන එක ගැන කියන්නේ දැන් දෙතිස් කුණප හැටියට හරි විදර්ශනා කියන්නේ ඒ ගැන මෙනෙහි කරනකොට මේ කියන දෙයක් ගැන මෙනෙහි කරනවා කියන අදහසක් තියාගෙන මෙනෙහි කරනකොට ඒක යම්කිසි මෝහය ලිදිච්ච ස්වරූපයක් තියෙන බවත් මේක ඇත්ත ඇති හැටියට දකින්නකොට ඊට වඩා වෙනස් ආකාරයක් තියෙනව නේද කියන එක ගැන තමයි කතා වුනේ. මම හිතන්නේ දැන්
කුඩුවන් කියන සම්පූර්ණයි.
අහුනේ හොනා කිය ඔව් කිපුටි නැහන අපි අර මේ බල්ලා දිහා බල්ලා අනිත්‍ය වඩනවා කියන තැන තමයි මම හිතන්නේ අවසාන වශයෙන් ඔබතුමා පැහැදිලි කරමින් සිටියේ ඉතුරු ටිකක් විකටම කරන්න පුළුවන් පොඩ්ඩක් මේ මහත්මයා
ඒ බල්ලා දිහා බලලා දැන් වතුරට බිලා බල්ලා ඉන්නේ මුලාවක නැතව බල්ලෙක් ඉන්නවා ඒ කියන්නේ බාහිර බල්ලෙක් ඒ බල්ලා ඔබේ මානසිකත්වයට අර දැඩිව අරගත්තු බල්ලෙක් දැඩිව කියන්නේ දැඩි විශ්වාසකෙන් ආයෙලි බල්ලෙක් ඉන්නවම එතකොට ඒ බල්ලට අහවඩු කරගන්න අපට ඔන්න බල්ලට භාවනා ටිකක් කියලා දෙන්න පුළුවන්. ඔය බල්ලගේ අනිත්‍ය බලන්නකෝ. ඔය බල්ලා වහම හිතේට වෙනස් වෙනවා. ආයෙසට යනවා. මෙරිලා යනවා. ඉතින් මොකටද උත් එක්ක තරහ ගන්න. අන්න තරහ තුනී කරගන්න. නැත්තම් තව ටිකක් තේරුම් ගන්න පුළුවන් ගායක ඔය බල්ලා වහම හිතේට දෙතිස් කුණු බලින් හැදිලා තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර ඒ වගේ. ඉතින් මේ හැදිලා තියෙන හේවත් ඒ කියන්නේ දැන් ඔයගලන්ට නුවණකින් පෙයි දැන් කෙස් කියන එකත් එළියේ තියෙන රූපයක් නේ. ඒක දැනගත්තේ කොහොමද? ඒකත් ලෝකෙටයි තියෙන්නේ. එහෙනම් නැත්නම් සතර මහා ධාතුයෙන් තමයි මේ මොහ හැදිලා තියෙන්නේ. ඒ සතර මහා ධාතුව කොහෙද තියෙන්නේ? ඒකත් ලෝකෙටයි තියෙන්නේ. එතකොට අපි රූපේ මුලා වෙලා ඉඳගෙනයි ඔය මෙනෙහි කිරීම ටික කරන්නේ. ඒ කියන්නේ ලෝකෙටයි තියෙන්නේ. ඒකට තමයි මේ පූර්ව ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක ප්‍රයෝජනයක් නැතුව නෙමෙයි. අනිවාර්යෙන් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද ඒකෙන් තමයි අපේ නීවරණ යටපත් වෙන්නේ. හොඳ චිත්ත සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඒක නීවරණ යටපත් වුණ මනස තමයි මේ විදර්ශනා ඥාන ඇති කරගන්න උදව් වෙන්නේ. නැත්නම් අපි මේ කතා කරන දේවල් වචන ගොඩක් විතරනේ. ඒවා තමන් තුළින් දකින්න පුළුවන් වෙන්න නම් අන්න අර නීවරණ පුළුවන් තරම් යටපත් කරගන්න ඕන. ඒකට ඒ
වාසනාවකට වෙලා තියෙන්නේ ඔය දැලීම මේ විදර්ශනා භාවනා කිරීම කියලා තමයි මුකක් මේ ක්‍රමවල පුරුදු කරන්නේ. දැන් අපිට මොනින් බලනකොට පේනවා එතන අර ලෝකෝත්තර දැක්මක් ලෝකෝත්තර සම්මාදිට්ඨියකට වඩා මේ බාහිර ලෝකෙනේ ඔය ඇනලයිස් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ බාහිර ලෝකෙන් මේක දකින්න බෑ. ලෝකයේ තියෙන්නේ Taman තුලයි. අපිට ඔය එළියේ තියනවා කියලා හිතන ඔක්කොම මේ බඹයක් පාන ශරීරය තුලින් අපේ අවිද්‍යාවයි මුලාවයි හින්දා හදපු දේවල් නේද කියලා යම් කිසි දැක්මක් ආවොත් අර දැන් බල්ලා වතුරට එබුණාට මුලා වුණාට එළිය බල්ලෙක් ඉන්නවා කියලා එයා හදලා තියන්නේ මේ බල්ලගේ මනස තුලින්. ඒකට ඒ උගේ බඹයක් පමණ ශරීරය තුල. ඒ කියන්නේ සලායතන ශරීරය තුල. ඒකට ඒ සලායතන වලට අහු වුණ ලෝකයක් හදාගෙන ඒ ලෝකේ අරව මේව බලන එක ලෝකෙට අහු වුණ දෙයක්. ඒක ඒකට ඒකට තියෙන ඇලීම් ගැටීම් අඩු කරන්න සමත් වුණාට මෝහය දුරු කරන්න සමත් වෙන්නේ නැහැ. අන්න ඒ කරුණ තමයි මට.
ඔව්. බොහොම තින් මම හිතන්නේ අප විසන් දිනා දැන්නේ එක් පාරම සද්දනේ කියලා.
රවි මට දැනගන්න ඕනේ මේ අර දැන් ඇහින් රූපයක් දැකලා අපේ ප්‍රතිබිම්බේ වාගේ හැදෙන රූපයට කියන නම මොකද? ඒක ගෝචර රූපය කියලා තමයි එන්නේ සෝරි එළියේ තියෙන රූපයට ගෝචර රූපයයි මේකට උපාදාය රූපයයි කියලා කියන. නමුත් මේ ළඟදී මම ධර්මදේශනාවක් ඇහුවා දැන් ආසයන්ත්‍රාවක් උඩ යනකොට දැන් අපිට ඒකේ සද්දේ ඇහෙන සද්දේ නෙමෙයි ඒක දකින්නකොට තියෙන මොකද ඒක ලොරක් එක ගිහිල්ලයි අපිට සද්දේ එන්නේ. ඉතින් එහෙම එළියේ තියෙන රූපය කියලා ගෝචර රූපය කියලා ගත්තොත් ඒක වැරදි කියලා ඇත්තටම ගෝචර රූපය කියන්නේ ඇතුලේ හැදෙන රූපයයි කියලයි ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරේ. මේ ડોક્ટર රවි මට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තිරුවන් සරණයි.
එතන මේ අහස්‍යත්‍රාවේ උදාහරණෙදී තේරුම් ගන්න අපි දැන් ප්ලේන් එකක් කියලා දැනගැනීමයි. ඒක මොන ආයතනෙන්ද උනේ? ඒක දැනගන්න උදව් වුණ ශබ්දයක් ඇසීම මොන ආයතනෙන්ද උනේ? එතකොට අපිට පේනවා සෝතායතනෙන් පද්ද සංඥාවක් තමයි අපි මූලිකව ගන්න. ඒක අහස්‍යත්‍රාවක් කියන එක දැන් දැන් අර වතුරේ ඉන්න බල්ලෙක්ව හදනවා වගේ අපේ මනෝවිඤ්ඤාණය කරන වැඩක්. මොකද මේ සබ්දෙට අදාළව දැන් සූත විඤ්ඤාණය මනෝවිඤ්ඤාණයට පාස් කරන්නේ අර සබ්ද සංඥාට අයිති දෙයක් එළියේ තියෙනවා. ඒක අහන්න මේ පැත්තේ කණක් තියෙනවා. එතකොට ඒක මුලාවෙන් බාරගත්තොත් ඒ කියන්නේ විනසන් නැතුව බාරගත්තොත් එහෙම තයෝනිසෝ මානසික කාරයෙන් බාරගත්තොත් දැන් අපි එළියේ තියෙන දේ ගැන හිතනවා. ඒ හිතන්න අපේ පෙර ඇසුරු කරපු දේවල් ටික මෙතෙන්ට ඇදලා ගන්නවා. එතකොට ඔන්න ඔය සද්දට අදාළව නම් ඒක අහස්‍යත්‍රාවක්. ඒක පෙර අත්දැකීමක්. පෙර ඇසුරු කරපු දෙයක්. එතකොට ඒක දාලා මනස තුලින් නේද මේ අහස්‍යත්‍රාව හැදුවේ? එතකොට ඒක බාහිරව තියෙන යථාභූත ස්වභාවයද නැත්නම් අපේ මේ මානසික නැත්නම් මනෝවිඤ්ඤාණය විඤ්ඤාණය මුලාවෙන් අපට දෙන්නපු දෙයක්ද කියලා පොඩ්ඩක් නුවණින් විමසන්න. නැත්නම් පැහැදිලි ඇති තිරුවන් සරණයි.
පැහැදිලි වුණා ડોક્ટર
අවේ තිරුවන්. තවත් කතරෙක් තියෙන පුළුවන්. ආ සංග මහත්මයා පුළුවන් එක තියෙනවා.
දෙවන සර්ණයි හැම දිනකටම මේ කොග්ලි මහත්මයා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර දැන් විදර්ශනා භාවනාවෙන් ඔතෙන්දි වෙන්නේ අර දැන් ඇහෙන් හරි කනෙන් හරි දැකපු දෙයට අපි ඇතුලින් හදාගන්න රූපේ ඒක එතනින් කට් ඔෆ් කරලා දාන එකද?
ඒ කරන වැඩේට කලින් අපි තේරුම් ගන්න ඕන මේ කරන්නේ මොකක්ද කියලා. මම ඇහෙනව නේද? දැන් අපි දැන් විදර්ශනාව මොකද්ද කියලා දැන් කරන්න ඕන මොකද්ද කියන ඉස්සෙල්ලා මම දකින්නේ මේකේ අවබෝධයක් ගන්න ඕනේ ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ අතන කට් ඔෆ් කරන්න ඕන මේ හිත හදන එකටත් වඩා හිතෙන් මුලා වෙන ස්වභාවය. ඒ කියන්නේ අපි ඇතුලේ හදන දේ එළියේ තියනවා කියන දෘෂ්ටියක් තියෙනවානේ. ඒක يعني ස්ටෙප්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි දැන් මේක හැදෙන්නේ හිත ඇතුලේ විතරයි කියන නුවණක් එනවා. ඒ කියන්නේ අපි දැන් ඔන්න හීනයක් දකිනවා කියලා හිතන්නේ. දැන් අපිට නින්දෙදි හීනයක් දකිනකොට අපට නුවණක් නැහැ මේ හීනයක් දකින්නේ කියලා. අපි ඒව සැබෑවට තියෙන විදිහට වාර ගන්නවා. ඒ කියන්නේ ඒ රූප උපාදාන කරලා හීනෙන් පෙන්නනවා. සමහරව හීනෙනුත් ගුල් ගාලා නැගිටිනවා. ඉතින් මේ හැබැයි නින්දෙන් අවදි වුණ හැටිය ඔන්න හොඳ නුවණක් එනවා මෙච්චර වෙලා මේ හීනයන් ඉඳලා තියෙන්නේ. මොකද හීනයක් දැක්කා කියන්නේ මනසෙන්ම හදපු දේවල් තමයි මෙච්චර වෙලා අපි ලෝකෙ කියලා බාර අරන් තිබුණේ. එතකොට දැන් අර බල්ලගේ උපමාවෙත් එළියේ ඉන්න බල්ලා කියන එක මුගේ මේ දවල් හීනයක් වගේ. ඒකනේ මේ හිතෙනු එළිය බල්ලෙක් ඉන්නවා කියලා කිව්වේ. එතන වැඩේ තියෙන්නේ එහෙම කියපු එක ඒකත් යම් කිසි අඩුවක් තියෙනවා ඒ උනාට ඊට වඩා අඩුව තියෙන්නේ මේක හිතන හදපු දෙය හිත ඇතුලේ කියලා දන්නේ නැතිකම. ඒක අපි එළියේ තියෙන බාහිර රූප කියලා බාර ගන්න. ඒ දැඩිව බාර ගන්න. ඒක තමයි රූප උපාදාන කරන ස්වභාවයක් තියෙනවා. අසන් තමයි දුක සකස් වෙන්නේ. ඒකෙන් රූප උපාදාන කියන්නේ වෙන කෙනෙක් කිව්වට නෑ නෑ කියලා ඒක පිළිගන්නේ. කොහොමද මං ඇහෙන් දැක්ක එක නෑ කියන්නේ කියලා. මොකද ඒ තරමට අපි මේ ආයතන හය විශ්වාස කරනවා. කොට ඒකින්ද තමයි මේ මේ එහෙම වෙලා තියෙන්නේ අපි සංසාරي ඇවිල්ලා තියෙන්නේ මේ ආයතන හැම ඥානන් අපස්සන් යථා භූතන් හිඳ. ඉතින් මේ මාර්ගේ පටන් ගන්න කියන්නේ නැවක ඉස්සෙල්ලා මොකද්ද මේ කියලා අහලා දැනගන්න ඊට පස්සේ ඒක නුවණින් බලන්න. ඒකට පස්සෙ ඊළඟට තමයි ඇත්තටම මේ ඒ කියන්නේ මාර්ගේ පටන් ගන්න මම කියන්නේ කියන්නේ එතන මූලික අවබෝධයක් එන්න ඕන. මේවා මේ බාහිර ලෝකෙන් හොයලා නම් හරියන්නේ නැහැ. අපි දැනගත්ත ලෝකේ බාහිර නෙවෙයි. මේක මේ මේ හිත ඇතුළේම. ඒ කියන්නේ ඒක තමයි මේ ආයතන තුලමයි මේ ලෝකෙ දෙන්නේ. දැන් බඹයක් පමණ ශරීරයේ තුලමයි. ඔන්න ඔය අවබෝධය ආපු කෙනා එදායින් පස්සේ එළියේ රූප ඇනලයිස් කර කර බලන්න යන්නේ නැහැ. එදාට යා හිත ඇතුළේ වෙන සිද්ධිය බලන්න පටන් ගන්න. ඔන්න ඔතන තමයි ඒ කියන්නේ මේ වැරදින්න පුළුවන් මේ මගේ අදහස. ඇත්ත ලෝකෝත්තර විදර්ශනාව පටන් ගන්න කියලා මම විශ්වාස කරනවා. එතකන් කොච්චර නාම රූප බැලුවත් අනිත්‍ය බැලුවත් තරමිය ඔය කරන සම්මත මේවා බැලුවට හේතුඵල බැලුවා. මේ ආර්ය මාර්ගයේ පටන් අරන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ පටන් අරන්නේ නැහැ. මොකද අපේ මුලාව කියනවා අපි එළිය ලෝකෙ පිළි අරන්. එළියෙන් තමයි නිවන හොයන්නේ. ඉතින් ඒක මේ Taman තුලින් කියලා අවබෝධයක් ආපු දවසට එදාට තමයි මේ සම්මා දිට්ඨිය කියන්නේ. අන්න ඊළඟට මේ හිතේ වෙන සිද්ධිය බලන්න දැන් එයාට දැනුමක් තියෙනවා අවබෝධයක් තියෙනවා. එහෙම නැතුව එළියත් රූප තියෙනවා මේක මේ හිතෙන් මේ හැදෙන්නේ කියලා බැලුවට ඒක හිත රවට්ටා ගැනීමක් විතරයි. ඒ මට්ටමට අර තමන්ගේ අර මොකද්ද මේ ප්‍රඥාව වැඩිලා නැහැ. ඔක බලෙන් කරන්න හැදුවට දකින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ක්‍රමයෙන් මේ මනස දිනු කරගෙන යන ප්‍රඥාව. ඒක තමයි මේ ධර්මය අහන්න සාකච්ඡා කරන්න ඒක විමසන්න කියන එක තියෙන්නේ කියන එක තමයි මේ මගේ අදහස. තෙරුවන් සරණයි.
ඒතොර මම ආශ්‍රව ගෙවෙනවා කියන එක මොකද්ද? අනිත් එක දැන් මේ බුදුහාමුදුරුවෝ ගොඩක් දේශනාවල කියලා තිනෝනේ සමාධිය වඩන්න සමාධිගතමාන යථාභූත ඇත්තත් සැටි දකින්නවා කියලා. එතකොට ඒ සමාධිගයෙන් ඉන්න වෙලාවක ඔය එළියෙන් ගන්න ඉන්පුට්ස් පහක් ඉන්නේ නැහැ නේ. ඒක ඔෆ් වෙලා වගේ නේ. එතකොට හරි යථාභූතව දකින්නවා කියන්නේ ඇතුලේ තියෙන අපි දාගත්ත දෙයක් ගැන මොකක් හරි කියන්නේ. ඒතර ඒකද ඔය ආශ්‍රව ගෙවනවා කියන්නේ? හරි මොකක්ද අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළන්ද?
ඒක නම් නෙමෙයි මම මේ අදහස් කරන්නේ. මතක තියාගන්න මම මේ බොහොම ටිකක් ගැඹුරින් කතා කරන්නේ ඒක සාමාන්‍ය මට්ටමක නෙමෙයි. දැන් මුලින්ම කියන්න ඕන ඔය දේවල් කරන එක හොඳයි නොකර ඉන්න කෙනාට වඩා. ඒත් නැත්නම් මෙහෙම වුණා කියලා. හැබැයි ඒවයින් එන්න ඕන අපි දැක්මක් තියෙනවා. ඒකේ එකක් තමයි මේ ආශ්‍රව ගෙවෙනවට වඩා ආශ්‍රව ප්‍රහාණය ගැන කතා කළොත් ඒ හොඳයි හිතෙනවා. මොකද මම ගෙවෙනවා කියන වචනේට මම එච්චර කැමති නෑ. මොකද අපි කර්ම ගෙවීමක් කියලා දෙයක් කරන්නේ නෑ. එහෙම වුණා නම් දැන් අඟුලිමාල කරෙන්න බෑ. කර්ම ටික ගෙවන්න කියන්නේ. එතකොට එහෙම ගෙවීමක් නෙමෙයි මෙතන. මේකට ඒ අපේ පෙර දේවල් මෙතන බලපෑමක් නෑ. බලපෑමක් නැතුවම නෙමෙයි මේ මේක. පොඩ්ඩක් නුවණින් ගන්න. මෙතන ගන්න තියෙන්නේ අපේ මේ මොහොතේ යම් කිසි අවිද්‍යාවක් කියදෙනවා නම් එතනින් වෙන මුලාවක් තියෙනවා. ඔන්න ඕක අපි මේ මොහොතේ නැති කළොත් එතනම ඒක ඉවරයි. එතකොට ඒ අවිද්‍යාව මොකද්ද කියන එක අවබෝධයක් ගන්න ඕනේ. ඒ අවබෝධය තමයි සත්‍ය ඥානය කියන්නේ. සත්‍ය ඥානය කියන්නේ මේක තාම ප්‍රත්‍යක්ෂ වුණා නෙමෙයි. මෙහෙම දැක් මෙතන වෙන්නේ කියලා දැනගත්තට අපි තාම අර සසරේ ආපු පුරුද්ද බලවත් නේ. ඉතින් මේ කොච්චර කතා කළත් දැන් වටපිට බලන අන්න අරවා එළිය තියෙනවා කියන මට්ටම ඉන්නේ. එතකොට ඔය ආර්ය මාර්ගේ වඩන කෙනාට පුළුවන් ඒක ආපහු පෙන්වන්න. ඔහුම හිතුණාට මෙතන මෙහෙම සිද්ධියක් නෙවෙලා තියෙන්නේ. එන්න මෙහෙම මුලාවක් නේ. ඔය රූපේ හටගෙන තියෙන මේ මන් තුල ඇති වුණ මෙහෙම මේ චේතනා ගොඩකින් නේ. එතන අවිද්‍යාවේ මුලාවයි හින්දානේ ඔය ටික තියෙනවා කියලා විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒකට අර එහෙම තිස්සෙම කියන්නේ අහින් ලකිනේකට බල්ලගේ උපමාව මතක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වතුරේ තියෙන ඡායාම මාත්‍රයක් මේ දකින්නේ කියලා මතක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දීපු සංඥාව මිරිඟුවක් කියන එක. දැන් අපි එහෙන් දෙන්නේ රූප සංඥානේ. සංඥා බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මිරිඟුවකට. ඒකට ඇහ නිසා පෙන්වන්නේ මිරිඟුවක්. අපේ පුරුද්ද තමයි මේ මිරිඟුව දිහා බලලා ඒකට අදාළ සතර මහා ධාතු රූපයේ බාහිරේ පනවනවා. ඒ නිසා තමයි මේ මිරිඟුව, ඒ කියන්නේ සංඥාව මිරිඟුවක්, රූප සංඥාව මිරිඟුවක්, ශබ්ද සංඥාව මිරිඟුවක්. මිරිඟුව කියන්නේ ඒකට අදාළ වතුර හරි භෞතික දේවල් හරි අනාන්න විදිහක් නැහැ. හැබැයි නොපනවන්නේ මිරිඟුවේ යථා ස්වභාවය දන්න කෙනා. ඒ දැනීම තමයි මේ ධර්මයක් අහලා ගන්න තියෙන සම්මාදිට්ඨිය කියන එක. එතකොට දැන් අපි පුරුද්දට රැවටුණාට, ඒ කියන්නේ ඔතන තමයි අර මම ඉස්සෙල්ලා මඤ්ඤණා කියන වචන දැම්මේ. පුරුද්දට මඤ්ඤණා කළාට ඒ මඤ්ඤණාවෙන් මිදෙන්න ඔන්න උත්සාහයක් දැක්ක ඒක පුද්ගලයා මා මඤ්ඤති. එතකොට කවදා හරි ඔය මිරිඟුව දැක්කහන් පණවන්නේ නැති මට්ටමකට අවබෝධේ ආව දවසට තමයි අර රහතන් වහන්සේ වගේ ආයි මුලා වෙන්නේ නැහැ. එදාට තවත් කළ යුතු දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද රූප ලෝකෙම නිදිලා මට්ටමකට එන්න පුළුවන් වෙයි කියලා ඉතින් එහෙම අනුමාන ඥානයක්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මේ ડોક્ટર රවි. ඔබතුමාගේ මඤ්ඤණා ගැන සඳහන් කරන මට මම අහන්නේ හිටිය ප්‍රශ්නයක් මේ එන්නේ පාළි වාක්‍යය මට තේරුම් ගන්නවද මම කොහොමද මේක තේරුම් ගත යුත්තේ කියන එක. මෙතන සඳහන් වෙනවා යේන යේනෙහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා කියලා. ඒක කොහොමද තේරුම් ගන්න ඕන කියන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි.
ඔව් යේන යේනෙහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. එතන අපිට වචන දෙකක් තේරුම් ගන්න ඕන. එකක් මඤ්ඤති කියන එකයි අඤ්ඤතා කියන එකයි. ඒකට මඤ්ඤති කියන්නේ අපි මායෙන් මෙම තියනවා කියලා හිතා ගන්නවා. එහෙම හිතා ගත්තට ඒක එහෙම ඒ මොහොතේම ඒක බොරුවක් බවට පත් වෙනවා. මොකද අඤ්ඤතා කියන්නේ අන්‍ය තත්ත්වයකට පත් වෙනවා. අපි මේක මෙහෙම තියනවා කියන මොහොතේ ඒක අන්‍ය තත්ත්වයකට පත් වෙලා ඉවරයි. ඔක තමයි මේ යථා ස්වභාවය. එතනේ යේන යේනෙහි මඤ්ඤති යම් යම් ආකාරකින් යම් කෙනෙක් මඤ්ඤණා කරද්ද ඒ මඤ්ඤණා කිරීම එතනම බොරුවක් බවට පත් වෙනවා. මොකද යම් දෙයකින් මඤ්ඤණා කරද්ද ඉන්න අඤ්ඤතාව වේකට, ඒ කියන්නේ අංශේ බවට මේක වෙනස් වෙනවා, පරිවර්තනය වෙනවා. හරි. එතකොට ඒ ගාථාවෙම ඉතුරු කැලල තංස්ස මුසාපෝති මොස ධම්මං හි ඉතර එමෙහි මුසාව වේ. එතකොට ඒ ස්වභාවය මුලා කරන ස්වභාවය ඔන්නෝක ආරණ්‍ය වහන්සේ දකිනවා. ඒ කියන්නේ මඤ්ඤණා කරන්න හදන කොටම තව පැත්තකින් මොනින් පේනවා ඒක අඤ්ඤතා භාවයටපත් වෙලා. ඒ කියන්නේ අපි කියනවා කියනකොටම නැති වෙනවා. එහෙම වෙලාවක්වත් ඉතුරු වෙලා නැහැ. එතකොට ඔන්න ඔය ඒ ස්වභාවය දකින්න එක තමයි ඔය අමෝස ධම්මං නිබ්බාණං කියන්නේ. තදරියා සච්චතු විදු. ආර්යයන් වහන්සේ ඔන්න ඔය සත්‍යතාව දකින්නවා කියන එක. එතකොට මේ ඒ මඤ්ඤණා කරන ස්වභාවයට අපි පුරුදු වෙලා තමයි මේ සසරේ යන්නේ. ඒ කියන්නේ රූපයක් දෙයක් මොකක් හරි කියලා මඤ්ඤණා කරනවා. එතකොට දැන් මේක දෙන්න අවශ්‍ය කෙනා අන්න ධර්මය අහපු සම්මාදිට්ඨිය ඇති වුණ කෙනා ওই මඤ්ඤණාවෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒක තමයි මාමඤ්ඤති කියන්නේ. එතන මේ අටුවාගේ පොඩි වැරද්දක් කරලා තියෙන එක මේ මම අටුවා එක්ක තර්ක කරන්න යන්නේ නැහැ. ඒක අපේ කටුකුරුන්ගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මේ රපටික සම්පාද ධර්මය දෙවන වෙලුම පොතේ හත්වන දේශනේ බොහොම පැහැදිලිව විස්තර කරනවා. මට ඉතින් මට තියෙන පාළි දැනුම බොහොම අඩුයි. මම මේ නිකන් යාන්තම් එන අවබෝධකින් තමයි මේ දේව කියන්න උත්සාහ කරන්නේ. ඒකයි අපි මේවා සාකච්ඡා කරන්න ඕන ආයෙත්. එතකොට අර පොතේ තියෙන එකන තීකයා හිටියට නම් මේක අවබෝධය ගන්න අමාරුයි කියන එක තේරුම් අරන් මේක මොකද්ද මේ හැංගිලා තියෙන ඇත්ත කියන මට්ටම දකින්න උත්සාහ කරන විදිහට මේක විමසුවොත් හොඳයි කියන එකට තමයි මේ මම ඉන්නේ. තෙරුවන් සරණයි.
ආ තෙරුවන් සරණයි. ප්‍රවේ මම තේරුම් ගත්තෙන් ගමන් ඒක පැහැදිලි කරගන්නයි මම ඇහුවේ. දැන් ජීනේන හි මඤ්ඤති සතෝතං හොටි අඤ්ඤතා කියලා මට හිතුන විදිහ මේක මම දෙයක් දැන් මේ මගේ මේ සුද්ධියන් ටෙලිෆෝන් එක ඒ දේ දිහා බලලා මම ඒක ටෙලිෆෝන් එකක් කියලා මඤ්ඤණා කරපු ගමන්ම මම මේ නැති දෙයක් ඇති කළාද කියනවා. ඒ නැති දෙයක් නැති ෆෝන් එකක් මම ඇති කළාද කියලා හිතනවා. ඒක ඒ දේ අඤ්ඤතභාවයටපත් වුණා. ඒ කියන්නේ මගේ හිත තුලින් ඒ දේ අඤ්ඤතාවටපත් කළා කියලා මට හිතුණා. එහෙම හිතුවත් වැරදිද කියලා මම හිතනවා.
දැන් මේ හිත තුලින් ඇති වුණ හිත ඇති වෙලා නැති වුණාට එළියේ ෆෝන් එකක් තියෙනවා කියන එක නැති වෙනවද? දැන් අපේ හිතේ ඉතුරු වෙලා දැන් අපිට ওই ෆෝන් එක කර ඕන නැහැ. ඒ කියන්නේ හිත ඉතුරු කරගෙන ඉවරයි. තේරුණාද? ඒ කියන්නේ රූපයේ සිංහලා ඉවරයි. ඒකට අපි සතහනක් ඉතුරු කරගෙන ආයි මතක් කරන්නේ. දැන් ওই ෆෝන් එක තියෙනකොටම ඔයාගේ ෆෝන් එකේ ඡායාවක් හිතට පේනවා. චිත්‍ර රූපයක්. ඒයි පේන්නේ. ඒ අතන අර අංශේ අඤ්ඤතා බව දැකලා නැහැ. යේන යේනහි මඤ්ඤති. අඤ්ඤති. තෝත්‍රං හෝති අඤ්ඤතා. ඒ කියන්නේ අපි ගැඹුරින් මේ අනිත්‍ය කියන එක දැකලා නැහැ. දැන් නිත්‍ය සංඥාව හිත ඇතුලේ අනිත්‍ය වුණාට එළිය රූපේ නිත්‍ය විදිහට බාර ආරම් තියෙනවා. අනේ ඒ පැත්තත් ටිකක් මේ විඥා කරන්න වෙනවා. ඒරුවන් කරන්න.
තෙරුවන් සරණයි මහත්මයා. චන්දන මහත්මයාට ප්‍රශ්නයක් තිබුණා. චන්දන මහත්මයා චන්දන මහත්මයාට ඇහෙනවද? මම හිතන්නේ ඔබතුමා යම් කිසි ප්‍රශ්නයක් යොමු කරන්න ගියා කලින් මේක දැන් යොමු කරන්න පුළුවන්. මම කතා කරන්න කැහෙනවද තුස්ත මහත්මයා?
හලෝ
ජයන්ත. හොඳයි. එහෙනම් වෙන කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අපිට තව කෙටි වෙලාවක් තියෙනවා සාකච්ඡාව තවදුරටත් කරගෙන යන්න. සේන මහත්මයාගෙන් යම් කිසි අදහසක් අපිට ලබා ගන්න පුළුවන් සේන මහත්මයා.
චර්වන් සර් නෑ මම හිතන්නේ හොඳට පැහැදිලි වුණාද දේශනේ හොඳට. මට එකම තියෙන්නේ මේ දැන් මෙතන කාමකුණ සූත්‍රයේ තියෙන සලායතන නිරෝධය කියලා මේක කරගන්නේ කොහොමද කියන කියන්නේ ප්‍රැක්ටිකල් ක්‍රමයක් තියෙනවද කියන එක අහන්න කැමති. චර්වන් සර් නෑ.
මේක මම කතා කරන්නේ අපි රවි මහත්මයා.
ඔව්. දැන් මේ කාමගුණ සූත්‍රයේ කියන ආයතන නිරෝධය කියන එක සලායතන නිරුද්ධ බව චක්කුං ච නිරුද්ධති රූපඤ්ඤා විරජ්ජති. ඒකට මේ නිරුද්ධ වීම කියන්නේ මොනවාගේ ස්වභාවයක්ද? ධන්න නිරුද්ධ වීම නිරෝධය හරි ඒක මේ සමුදය නොයදෙන ස්වභාවය. ඒ කියන්නේ හතරම් නැහැ කියන ස්වභාවය. එතින් මේ කියනකොටම තේරුම් ගන්න මේක මේ මට්ටමේ ඉඳන් අපට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඒ ලෝකෝත්තර මට්ටම. හැබැයි සේ ආයතනයේ ඉදිකබ්බේ. මෙන්න මෙහෙම ආයතනයක් දත යුතුයි. ඒ දැන ගැනීම සඳහා අපට යම්කිසි ක්‍රියාදාමයක් කරන්න වෙනවා. ඒක තමයි ආර්ය මාර්ගයේ වැඩිම තම දකින්නේ. ඒකට මේ සම්මා දිට්ඨිය කියනකොට අපිට නිකන් දල අදහසක් විතරයි ඕක ගැන ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒක විස්තර කරන්න තමයි මම කිව්වේ. දැන් අර හේ හදලා දෙන චක් ප්‍රසාද රූපය ඒක සතහන් මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ වර්ණ සතහන් මාත්‍රයක් විතරයි. දැන් ওই වර්ණ සතහන් වුණාමත් අපිට පොඩි තව මේ පටලවිල්ලකුත් වෙනවා. ඒකත් මම කියන්න හිතන් හිටිය එකක්. අපිට හිතර දැන් අර ආචෙන් මේ ප්‍රතිබිම්බ හදලා දැකලා පුරුදුයිනේ. අන්න ඒ වගේ මේ වර්ණ රූපයක්මයි මේක ඇතුළේ දෙන්නේ කියලා. එතන පොඩි අඩුවක් තියෙනවා. දැන් විඥානේ දැනගන්න ප්‍රසාද රූප මට්ටම කියනකොට ඒකට වර්ණ දාන්න යන්න එපා. මොකද ඒ කියන්නේ බාහිරින් එන වර්ණ ටිකමයි මේ පෙන්වන්නේ කියලා. ඒක හිතලා බලන්න තමයි අර උපමාව දුන්නේ. දැන් ටීවී එකේ ස්ක්‍රීන් එකේ වැටෙන වර්ණ ටික ටීවී එකට කොහෙන්වත් එන්නේ නැහැ. ටීවී තරංගෙන් එන්නේත් නැහැ, කරන්ට් එකෙන් එන්නේත් නැහැ. නේද? එතකොට මේ හේතුවකට කිසිම ලෙසකට සම්බන්ධ කරන්න බැරි ඵලයක් තමයි මේ හේතු නිසා ඇති කරන්නේ. එහෙමත් අදහසක් තියාගන්න මේ ප්‍රසාද රූප මට්ටම කියනකොට. ඔක තව පොඩ්ඩක් පැහැදිලි වෙයි. දැන් අපේ කනේ වදින්නේ ශබ්ද තරංග මට්ටමනේ. එතකොට කනේ ඇති වෙන ප්‍රසාද රූපයේ ශබ්ද තරංග ගොඩක් නෙමෙයි. ඒකට අනුරූපව සකස් වෙන වෙනස් වෙනස් ආකාරයක්. ඒ ඵලය කියන එක අපිට ඇහැට පොඩ්ඩක් මුලා වෙනව නේ නේ. මේ දී දින වර්ණමයි මේ හැදිලා කියලා එහෙම කතාවක් නෙමෙයි. හේතුඵල සම්බන්ධෙදී පටිච්ච සමුප්පන්න භවයේදී තේරුම් ගන්න ඕන මේ හේතුව කොහෙත්ම ඵලයට අයිති නෑ. හැබැයි හේතුන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්න බෑ. එතකොට අපි කරන මුලාව තමයි මේ ඵලය දැකලා දැක්කේ හේතු හිතන එක. මොකද ඵලය කියන්නේ ඒසාරූපේ දිහා බලලා හිතනවා ඒක හදන්න හේතු වුණ තියෙන රූපේ තමයි මේ අත්දැකි කියලා. මේක පක් කියන එක දෘෂ්ටිය කියන එක මේ පැහැදිලිව එතනත් තේරුම් ගන්න. මේ මම මේක කියන්න ගිහින් ඔබතුමා අහපු ප්‍රශ්නේ මට පොඩ්ඩක් මතක වුණා. ආයේ මතක් කරනවා. අපේ ලැබුණාද?
තිරුවන් සරණයි. මම අහන්න ගියේ මේ සලායතන නිරෝධය කරන ප්‍රැක්ටිකල් ක්‍රමය කොහොමද කියන එක.
හරි. සලායතන නිරෝධය කියන්නේ. එතකොට සලායතන නිරෝධය කියන මට්ටමේදී තේරුම් ගන්න ඕන නිරෝධය කියන වචනේ යෙදෙන්නේ ඉතදිලාම නැහැ. නිරුද්ධයි. එතකොට මේ තියෙන ආයතනයන් නැති වෙලා යන එක දකින්න එක නෙවෙයි ඔය කියන්නේ. හට ගන්න නැති නූපදින ස්වභාවයක්. දැන් ඕක උපදින්නේ ඕක මෙහෙම දාන්න. අපි දැන් අපිට රූපයක් උපදින්නේ අපේ තියෙන මුලාව හින්දා. දැන් අර බල්ලට එළියේ බල්ලෙක් උපදින්නේ උගේ තියෙන මුලාව හින්දා මිසක් එළියේ බල්ලෙක් ඉන්න හින්දා නෙවෙයි. එතපි වතුරේ වැටුන ඡායාවක් ගහක හේවනෙල්ලක් දැකලා අපි හිතනවා අන්න ගහක් කියලා. ඒයි ගහක් තියෙන හින්දා එහෙම වෙනව නෙමෙයි. ඒක මේ හිත ඇතුලේ යෙදෙන ඇත්ත ඇටි හැටි නොදන්නකම. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා අපි එක එක මතවලට ඒක. ඒක තමයි මුලවන් කියන්නේ. ඒක මුල් කෙනා හැටි. අවිද්‍යාවෙන් හදපු දෙයක්මයි ඇස කියන එක. දැන් ඇසේ හේතු කියනකොට අපි අර හේතු හතරක් කතා කරානේ. ආහාර, අන්හා, පුරාණ කර්ම, අවිද්‍යාව. දැන් මම මේ මෙතන මේ කවුරුත් සසරණ කරන පැත්ත තමයි අවිද්‍යාව නිසා කොහොමද කියන්නේ මේ මහතේ අවිද්‍යාව නිසා කොහොමද ඇහැකට ගත්තේ කියන එක. මත ඒකයි අපට වැදගත්. අතීත කර්ම හින්දා හැදුනට අපිට ඒක දැන් නැති කරන්න බෑනේ. මේ මහතෙන් ගාව හින්දා අපි දෙයක් හදනවා නම් අන්න ඒක නොහදා හිතීමේ හැකියාව තියෙනවා එතන ප්‍රඥාව යෙදෙනකොට.
හොඳයි මම හිතන්නේ ඒ අර ආයතන වල ක්‍රියාකාරීත්වය බලන එකම තමයි මම හිතන්නේ ප්‍රතිපදාවක් ඇටියට අපිට පුහුණු කරන්න වෙන්නේ කියන එකයි මම හිතන්නේ. මල් මහත්මයා කී කී හිටි විසන්දි වෙන්න කලින් අපිට මා ඒක ගැන යම් කිසි පැහැදිලි කිරීමක් තිබුණා ලැබුණා. විද්‍යාත්මකව මම හිතනවා බොහොම ප්‍රයෝජනවත් වෙනවා හැමෝගෙම අදහස් මේ විදිහට ඉදිරිපත් කරන එක තම තමන් දකින විදිහයි. ඒ වගේ යම් කිසි විදිහක තවදුරටත් ඒ දකින විදිහ නිවැරදි කරගැනීම කරගත යුතු නම් අපිට කල්‍යාණ මිත්‍රයන්ගෙන් උපදෙස් අරගෙන ඒ නියම විදිහට කොහොමද ඒක කරන්න කියන එකයි මේ අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. මම හිතනවා රවි මහත්මයා
සම්බන්ධයෙන් පවතිනවා ජයන්ත මහත්මයා මටත් ප්‍රශ්නයක් මට නියම කරන්න තියෙන අදහසකුත් ගප් ගන්න තියෙනවා. එයා අරත්තරතුර අපෝ හිතන කාලය වේලාව ඉවර වෙන්න තව විනාඩි කීපයක් තියෙන්නේ. තව අයට තව මොනවද ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ.
මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුංචි වෙලාවක් දෙන්න පුළුවන් නම් තිරුවන් සරණයි.
ඔබතුමාට අවස්ථාවක දුන්නා. හැබැයි මේ ඒ අවස්ථාවට ඉදිරිපත් වෙන්නේ නැහැ වගේ දැනුණා. කොහොම නමුත් අපිට වෙලා
තියෙනවා. ජයන්ත මහත්තයා මෙතනදී
සම්බන්ධ වුණා.
හරි සම්බන්ධ වුණා. එහෙනම් මම හිතන්නේ ශ්‍රේණි මහත්මයා
ඉස්සරහට
අන්තිමට මම හිතන්නේ ශ්‍රේණි මහත්මයා අහපු ප්‍රශ්නෙට කොහොමද මේ මේ මේක මේකේ සලායත නිරෝධය ගැන අපි කතා කර කර හිටියේ. මම හිතන්නේ ඒකට සෑහෙන ප්‍රමාණයක් විතරක් ලැබුණා ඒක කොයි විදිහෙන්ද කරන්නේ කියලා. මම හිතන චන්දන මහත්මයාටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ගෘහ මහත්මයාටත් තුෂ්ණ මහත්මයාටත්. ඉතින් මම චන්දන මහත්මයාට පළවෙනිම යොමු වෙනවා. චන්දන මහත්මයා.
හත්තරන් සර්ණයි පීවත් මහත්මයානේ මේ දැන් මෙතනදී මේ ඇහැට රූපයක් දැක්කහම එතකොටේ ක්‍රියාවලිය ධර්මතාවයක් සිද්ධ වෙනවා. මේ විදිහට ඇහැයි රූපයයි චක්කුඤ්ඤායයි එකතු වෙලා එතනදී විස්තරසේ එකතු වුණාමදී එතනදී වේදනාව ඇතිවෙන්න කලින් සංස්කාරවල ක්‍රියාකාරීත්වයක් තියෙනවා වගේ තියෙනවා. එතකොට ඔබතුමා මෙතනදී කිව්වා බාර ගන්නවා උපාදාන වෙනවා කියලා. එතකොට මහත්මයාණන් එතන වැඩ කරන්නේ සක්කාය දිට්ඨියද අවිද්‍යාවද? එතකොට ඒක ඒ විදිහට හිතීම හොඳද? ඔබතුමා ඒකට දක්වන ප්‍රතිචාරය අනුව ඊළඟට තියෙනවා මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා සර්.
ඔව්. සක්කාය දිට්ඨියයි අවිද්‍යාවයි කියන දෙක අපි වෙන මේ සාකච්ඡා කරන්න ඕන මොකද ඒක කතා කරලා නැති හින්දා ගැටියෙන් කිව්වොත් සක්කාය දිට්ඨිය කියන්නේ මේ කෙක් ඉන්නවා කියලා හැඟීමක්. ඒතර අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම. අපට පංච උපාදානස්කන්ධය ඇත්ත ඇති හැටි නිසාමයි අපි ඒ නිසා වැරදි දෘෂ්ටියක් ඇති කරගන්නවා මෙතන පුද්ගලෙක් ඉන්නවා කියලා. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා මේ බොහොම කෙටියෙන් මේ ධර්මයට එකඟව කතා කළොත් සක්කාය කියන එක පංච උපාදානස්කන්ධය කියලා සඳහන් වෙනවනේ චූල වේදල්ල සූත්‍රයේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ ඇටි ඇටි නොදැනීම අවිද්‍යාව. අවිද්‍යාව නිසා වෙන එක්තරා මුලාවක් තමයි සක්කාය දිට්ඨිය. දැන් එක එක්කෙනා එක එක විදිහට මුලා වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ප්‍රඥා මට්ටම අනුව. ඒ කියන්නේ දැන් අපි ඔන්න මේ ඉන්න කාමරේ දිට්ඨිය කියනවා කියන්නේ දැන් දිට්ඨියෙන් එළියේ තියෙන්නේ මොනවද කියලා නොදන්න කෙනාට ඒ නොදන්නකම අවිද්‍යාව. එයාට එක එක දේවල් හිතන්න පුළුවන්. මේවා ඇති මේවා ඇති මේවා ඇති ඒ හිතන ගතිය එක එක්කෙනාට වෙනස්. එතකොට ඒ අවිද්‍යාව ඒ ඇත්ත ඇති නොදන්නකම ඒ නිසා එක් එක් මට්ටමේ මුලාවන්න. ඒවයින් එකක් තමයි ස්පයිටිය කියන්නේ කෙටියෙන් කිව්වොත්. එතකොට ඒවා ඒවයින් යෙදෙන හැටි ඉතින් ටිකක් නුවණින් විමසන්න වෙනවා. නේද? එතකොට ඒ කියන්නේ දැනට මට තියෙන අවබෝධය නම් අපි දැන් අර චක්කු විඥානයයි මනෝ විඥානයයි කියලා මේ හේතු දෙකක් යදෙනවනේ. එතකොට චක්කු විඥාණයෙන් සක්කාය කියන ඇති වෙනවා කියන්න බෑ. ඊට පස්සේ මනෝ විඥාණයෙන් ඔය කියන්නේ එතනින් හදන්නේ පංච උපාදානස්කන්ධය විතරයි. ඒක වැරදි දෘෂ්ටියකින් මනෝ විඥාණය බාර ගැනීම තුල තමයි සක්කාය දිට්ඨිය පහළ වෙන්නේ. ඒක අර අපේ ඉස්සෙල්ලා කවුරුහපු ප්‍රශ්නයකට මනෝ විඥාණය නේද දකින්න ඕන කියන එකට මම සෑහෙන්න එකඟ වෙනවා. අපිට පටන් ගන්න වෙන්නේ අර මේ ලෙවල් එක. මොකද චක්කු විඥාන මට්ටම දකින්න එක සැරේ බෑ. ඒක මේ ඊට වඩා බොහොම වැඩුණ ප්‍රඥාවක් ඕන වෙනවා ඒ මට්ටමට යන. ඒ කියන්නේ ඉස්සෙල්ලා සක්කාය දිට්ඨියට මට්ටම. ඒ කියන්නේ ශරීරයේ තියෙන ආයතන මට්ටම හැකනනාසේ දිව ශරීරය කියන ආයතන මට්ටමේන විඥාණයෙන් නිමෙයි ඒක කඩන්නේ. ඒකෙන් අපි මුලා කරන ස්වභාවය කියන්නේ රූපයි ඇහැයි සකස් කරන ස්වභාවය. තව විදිහට කිව්වොත් ද්වේතාවක් වෙන ස්වභාවය. අභ්‍යන්තර බාහිර බෙදෙන වෙන් කරන ස්වභාවය. ඒක ඇත්තමයි කියලා පෙරදි දෘෂ්ටියකින් ගන්නවා මනෝ විඥාණය විසින්. ඔතන තමයි මේ අපේ ආත්ම දෘෂ්ටිය එන්නේ. ඒ එතන මං ගලපනවා ඔබතුමන්ලා සමහර විට අහලා ඇති අර තව ගාථිකක් සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියලා. ඒකන මට නිකන් හිතෙලා තියෙනවා මන ධම්ම කියන තැන තමයි ඔය ඒ ආත්ම දෘෂ්ටිය හැදෙන්නේ කියන එක. ඒක තමයි මගේ දැනට තියෙන අදහස. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. අපි එහෙනම් බුදුන මහත්මයාට යමු.
තිරුවන් සරණයි සියලු දෙනාටම. ඒ රවි මහත්මයාත් මම අර කියන්නේ හිටිය අර කලින් අහලා සේන මහත්මයාම ප්‍රශ්නෙත් එක්කම අපිට මේ චක්කු විඥානය හෝ චක්කු ප්‍රසාදය හෝ රූපයෙන් ඒක දැනගන්න ලේසි නැහැ වගේ එකක් තමයි මට තේරුනේ. ඔය ආයතන හයෙන් දැන් ආයතනය හැටියට කාය ඉස්සලාම රවිමත් මතකේ එක මනෝ විඥානෙන් දැනගන්නේ. මේ මාර්ගයට යන්න නම් ඉස්සලාම කාය විඥානය වගේ භාවනාවක් පටන් අරගෙන මනෝ විඥානය යන ක්‍රමයක් තමයි මම දැක්කේ. ආනාපාන සතිය වගේ එහෙම දෙයක් කරනකොට මම කොහෙදවත් දැක්කේ නැහැ මේ භාවනාවක් මේ චක්කු විඥානයේ හෝ රූපය හෝ අඳුර ගන්න පුළුවන් විදර්ශනාවට ලක් කර ගන්න පුළුවන් ක්‍රමයක් තියනවාද කියන එක. මේක අපිට දැනගැනීමේ පහසුව උඩ ඕක කිව්වට ඒ චක් ඇහෙන් ඕක මේ අපිට මේ ඔය සිදුවීම යථා තත්ත්වය දැනගන්න ක්‍රමයක් තියනවාද කියන එක මට ඒක පොඩි ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් වුණා. ඉතින් මගේ අත්දැකීම හැටියට හිතුනේ
ඒකට මම පිළිතුරක් දෙන්න. ඔබතුමාගේ අදහස කියන්නකෝ ඉස්සෙල්ලා නේද?
මට අදහසක් තිබ්බේ දානපන සතිය වගේ එකක් දීලා තියෙන ඉස්සරහම ඔය විඥාණය කොටු කරගන්න ක්‍රමයක් තමයි දීලා තියෙන්නේ කියලා තමයි හිතුනේ. ඒක ඉස්සරහම ඔය ආශ්වාස ප්‍රශ්වාස කියන කාය විඥාණයක් තමයි දීලා තියෙන නායක කියලා වරකෙමුකෝ. ඒ කාය විඥාණය දීලා තියෙන්නේ ඒ එක තැනකට. දැන් සාමාන්‍යයෙන් කකුල වෙන තැනකට ඒ අවධානය යොමු වුණාත් ඒ කාය විඥාණය වෙන තැනකට අවධානය ගියොත් ඒත් අපි හිත පිට ගියා කියලා වගේ තමයි හිතන්නේ. ඒ කාය විඥානේ දිගටම ප්‍රවත්වන් යනකොට අර කලින් ජයන්ත මහත්තයා වගේ අහපු ප්‍රශ්නේදී අජ්ජත් බාහිර කියන්නේ අපි ඇතුළට ගන්න එක ආස්වාස පිටට යන එක ප්‍රස්වාස කියලා කරන් යනකොට ඒක එක්තරා අවස්ථාවකදී එනවා ඕක අස්සද එළියද කියලා හොයන්න බෑ. ඒ කියන්නේ අස්ස එළිය කියලා අපි ඉතින් අර ඉතර අපි හිතාන් හිටියට ওই ආස්වාස ප්‍රස්වාස දෙක වෙන් කරගන්න බැරි වෙන අවස්ථාවල එනවා. එතකොට ඊට පස්සේ මේ ඊට පස්සේ සමාධියේ පස්සෙන් තමයි මේ මනෝවිඥාන තත්ත්වයට විතරක් භාවනාව දිනුවන්නේ. ඒ අවස්ථාවේදී විතරයි ඕක දකින්න පුළුවන් කියන එක විතරයි මට තේරුනේ. ඒකට මෙහා පැත්තේ කියන්නේ සාමාන්‍යයෙන් ඒකට ආයතන පහත් එක තව ආයතන පහ මනෝවිඥානේ වෙන ආයතනයක් එක්ක සම්බන්ධලා ආයතන දෙකක් වුණත් ඕක දකින්න අමාරුයි කියන එක තමයි තේරුනේ. අර ඇහෙන් දකින්නවා කියන්නේ කොහොමද මට හිතා ගන්න අමාරුයි. කාය විඥානේ මට්ටමින් දකින්නවා කියන එකත් ඒත් අමාරුයි. අර ඒ ඔක්කොම මේවා කරගෙන එක තැනකට විඥානය කොටු කරගත්තොත් විතරයි මේක දැනගන්න පුළුවන් කියන එක තේරුම. එතකොට ලෝකයට අහු වෙනවා කියන්නේ අපි අපිටම අහු වෙලා අපේ විඥාණයටම අහු වෙලා තියෙන කියන එක විතරයි පැහැදිලි වෙන්නේ කියලා මට තේරුම්. තේරුම් සර්ණයි. ඒකට අර කලින් ආපු ප්‍රශ්නෙට උත්තර දෙන්න තේරුම්.
තේරුම් සර්ණයි. එතන දැන් මම මුලින්ම ආයේ මතක් කරනවා මම මේ භාවනා ක්‍රම ගැන වෙනම කතා කළේ නැහැ. මොකද ඒක මේ එහෙම අපි එක ක්‍රමයක් කතා කළේ නැහැ. ඒ වුණාට ඒ ප්‍රශ්නේ අහපු හින්දා මම ඒකට පිළිතුරක් දෙන්න ඕන. දැන් මේ ඔය මොනවා කිව්වත් අපේ අන්තිමට සතර සතිපට්ඨානෙනේ වඩන්නේ. ඒ සතර සතිපට්ඨානේ කායානුපස්සනාවේ භාවනාවක් නේ ආනාපාන සතිය කියන එක. ඉතින් වෙන භාවනාවක් තියෙන්න පුළුවන් මේ කායානුපස්සනාවට අයිති. දැන් ඒ මහා සතිපට්ඨාන සූත්‍රේ ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා කය ගැන බලන ප්‍රධාන භාවනා 14ක් තියෙනවා. එතකොට මේක මේ අපි පොදුවේ යම්කිසි අදහසක් එන්න ඕන මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාව කරන්න කියලා ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට දැන් ඔතන ඕකේ දකින්න පුළුවන් පැති කීපයක් තියෙනවා. එතකොට ඒකේ මර සත්‍යතන සූත්‍රයේ හාට යනකොට තේයි මේකේ ප්‍රතිඵලය තමයි නචකින්චි ලෝකේ උපාදීති. එතන ලෝකේ කියලා කායනුපස්සනාවදී අදහස් වෙන්නේ රූප ලෝකේ. රූප කියන ලෝකේ කිසිම දෙයක් අපි උපාදානය කරන්නේ නැති මට්ටමකට එහෙම තමයි මේ කායනුපස්සනාවේ මේ මම කියන්නේ පොඩ්ඩක් අර ගැඹුරු මට්ටමේ ඒ ප්‍රතිපදය එතෙන්ට එනකන් මේ දැන් කායනුපස්සනාවේ භාවනාව වඩන එක හොඳයි. ඒකම මෙන්න මේකදයක් දැන් මම ව්‍යානාපාන සතියෙන් අහපු හින්දා එතන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් අපේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හිත එකඟ වීමත් එක්ක වෙනවා හුස්ම සියුම් වීමේ ස්වභාවය. ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඇත්තටම කීයටාගේ විතර කෙනෙක්ගේ හිත එකඟ වෙනවා නම් හුස්ම නොදැනී යන ස්වභාවයක් අත්දකින්න පුළුවන්. ඒක දැන් මේ විදර්ශනා ඥානයක්ද සමතයේ ප්‍රතිඵලයක්ද කියන එක ටිකක් ඒක නුවණින් විමසන්න. මම ඒක එහෙම කියලා කියන්නේ මම මේ කරුණු හැමදාම කියන්නේ ඔබතුමන්ලට නුවණින් විමසන්න. එතකොට මේ එතන ඔබතුමා කිව්වා දැන් ආස්වාසයයි ප්‍රස්වාසයයි වෙන් කරන්න බැරි මට්ටමක කතාවක්. එහෙම නැත්නම් ආස්වාසයක් පණවන්න බෑ ප්‍රස්වාසයක් පණවන්න බෑ. දැන් ඒක එන්න පුළුවන් එක විදිහක් තමයි අපේ අර කාය විඥානයේ මෙච්චර කල් දීපු දැනුවත් වීම ඒකට ඒ කියන්නේ දැන් ඔය මෙතන හිතන්න දැන් අපි පටන් ගන්නකොට හුස්මක් එනවා කියමින් තමයි අපි පටන් ගන්නේ. මම ඇතුළෙන් බලන එතකොට අන්න ඉහළට යන එකට අපි නමක් දෙනවා ආස්වාසය පහළට යන ස්වභාවයට ප්‍රාස්වාසය කියලා කියනවා. දැන් ඕක තව ටිකක් වෙලා බලා ඉන්නකොට දැන් මම මේ පොඩ්ඩක් අර විදර්ශනයේ පැත්ත පැහැදිලි කරන්නේ. තව ටිකක් බලාගෙන ඉන්නකොට මේ දැන් ආස්වාසය ප්‍රාස්වාසය අතර නොදැනීමක් තියෙනවා. ආස්වාසය ඉවර වෙලා ප්‍රාස්වාසය පටන් ගන්න අතරේ මේ පොඩි කාලයක් තියෙනවා. ඒ කාලය තුල මොකද වෙන්නේ? ඊළඟට ආයි ප්‍රස්වාසයේ ඉවර වෙලා ආස්වාසයේ එන්න ඒ අතරේ නොදැනෙන ස්වභාවයක් තියෙනවා. ඒක එක. ඊළඟට ආස්වාසයේත් එක එක තැන් අපි හිතමු දැන් උදාහරණයක් විදිහට පටන් ගන්න හරියේදී දැනෙන ස්වභාවයක් තියෙනවා. ආස්වාසයේ නැද හරියේදී දැනෙන ස්වභාවයක් තියෙනවා. ඉවර වෙන්න කිට්ටුව දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒක ඔය ඒ බලන කෙනා නුව විතර වඩා සමහර විට ඩීටේල් දකින්න පුළුවන්. දැන් ඔන්න ඕක බලන්න රිගම්මු ආස්වාසයේ තියෙන දැනීම් ටික කියලා. පටන් ගන්න හරියේදී තියෙන දැනීම, මැද හරියේදී තියෙන දැනීම, අවසන් වෙන හරියේදී තියෙන දැනීම. ඔය දැනීම් තුන එකතු කරලා නේද අපි නමක් දුන්නේ මේකට කියන්නේ ආස්වාසය කියලා. දැන් ඔක නුවණින් හිතන්න මේ ආස්වාසය කියන එක දැනුණ දැනීමේ තිබුණ එකක්ද අපේ මනසෙන් දාපු එකක්ද? අපි මේක කලින් ඔයගේ දැනීම ආස්වාසය කියලා අහලා තිබුණ හින්දායි ඔකට ආස්වාසය කියන්නේ. එතකොට තේයි මෙන්න ඔන්න දැන් කාය විඥාණයෙන් දෙන දැනුවත් වීමක් තියෙන මොකක් හරි ස්පර්ශ ස්වභාවයක්. ඒකෙන් දැනින්නේ දැන් උදාහරණයක් විදිහට මේ හුළඟ ගැටෙන ගතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උණුසුම් සිසිල් බවක් වෙන්න පුළුවන්. ඒ ස්වභාවය දැන ගැනීමක් තියෙනවා. හැබැයි ඔය ස්වභාවයට ආස්වාසය කියලා කියන්නේ කවුද? එතකොට මේ එක මොහොතක දැනීම විතරක් තිබුණා නම් අපි ඔකට ආස්වාසය කියයිද? එතන මම අදහස් කළේ දැන් ආස්වාසේ පටන් ගන්නකොට තියෙන දැනීමයි, මෙද හරියේ දැනීමයි, ඉවර වෙනකොට තියෙන දැනීමයි, ඔය තුන එකතු කළේ නැත්නම්, එකට සම්බන්ධ කළේ නැත්නම් ආස්වාසය කියලා ධර්මතාවයක් පිහිටයි. එතකොට තේරුම් ගන්න ආස්වාසය කියන්නේ රූපකයක්. ලෝකෙට අයිති රූපයක්. ඔක අපි මුලින් දන්නේ. ඒක තමයි මම අර රූපයක් කියන එකක් කොහෙන් හරි දැනගත්තා නම් මතක තියාගන්න ඒක අර රූපෙට අදාළ ලක්ෂණවලට පොදුයි. අර මම ආයතන හයෙන් කිව්වේ ඇසෙන් දැනගන්න රූප, කනෙන් දැනගන්න රූප. දැන් මෙතන තියෙන්නේ කාය විඥානය උදව් කරගෙන ආයේ මනසෙන් තමයි අපි බාහිර රූප පනවන්නේ. දැන් ආස්වාසයේ මේ කාය විඥානයට සාපේක්ෂව බාහිරයි. හරි. ඒක දැන් බාහිර වුණත් අභ්‍යන්තර වුණත් වැඩි වෙනසක් නැහැ. මම ඉස්සෙල්ලා අර පොඩි කතාවක් කිව්වේ මේ රූපවල අපේ තියෙනවා මේ ශරීරයට අයිති නැත්තම් එළියේයි කියලා බෙදෙන ගතියකුත් තියෙනවා කියලා. ඒකත් අපේ මඤ්ඤණා කිරීමක්මයි. දැන් හුස්ම කියන එක ගත්තොත් කොයි වෙලාවෙද හුස්ම අපේ වෙන්නේ? එළියේ තියෙනකොට ඒ ටික අපේද? නහයෙන් ඇතුල් වෙනකොට ඒ ටික අපේද? පපුවට ගිහම ඒ ටික අපේද? මේ ශරීරයට අයිති වෙන්නේ කොයි වෙලාවෙද? ඔය ටිකක් අරගෙන නිකන් හිතලා බලන්න කරුණු. මෙතන මට මේ ආයතන සම්බන්ධ කිරීමේදී අපි දක්ෂ වෙන්න ඕන මේ මොන ආයතනද යෙදিলা කියන්නේ. ඒකට තේරුම් ගන්න කාය ආයතනයයි මන ආයතනයයි. ඒතර කාය ආයතනයෙන් දැනගන්න යම් කිසි කාය ස්පර්ශ ස්වභාවයක්, ඒ පස්සපච්චය වේදනා ස්වභාවයක් තියෙනවා. ඒ වේදනා ස්වභාවචික අපි මුලාවෙන් එකතු කරලා බාහිර දෙයක් කරලා රූපයක් හදනවා. ඒ රූපෙට තමයි ආස්වාසය කියන්නේ. එතකොට එළියේ තියෙන රූපේ හැදුවා කියන්නේ අර බල්ලගේ මානසිකත්වය. තේරුම් ගන්න. එතකොට ඒ රූපේ දිගයිද කොටයිද සියුම්ද තියනවද නැද්ද නැතිලා යනවද? ඔය සේරම ඉතින් මට දාන්න වෙන්නේ අර ධර්මය අහලා කරන වැඩක් නෙමෙයි. ඔක ධර්මයන් නොදන්න කෙනා කළත් ඒ සබහායන් අද්දකින්න පුළුවන්. හැබැයි ඒක සම්මාදිට්ඨියක් වෙන්නේ නැහැ කියන එකයි මෙතන මේ තේරුම් ගන්න තියෙන්නේ. බුදුදහමෙන් අවශ්‍ය දේ ඔතන යෙදුම් නැත්තම්. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේට කලින් ආනාපාන සතිය වඩලා බොහොම ඊර්දි බල ලැබපු. ඇයි අපි දන්නවා අලාර කාලාමද්දකරම පුත්ත වගේ ඒ වුණාට අඩුගානේ සෝවාන් මාර්ගයටවත් වැටුන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියවත් ඇතිුන්නේ නැහැ කියන තැන ඉඳන් අපි ධර්මය අහලා දැකීමයි මේ විදිහට ඒ ප්‍රායෝගික කිරීමයි දෙක ටිකක් සම්බන්ධ වුණොත් මට හිතෙනවා මේ ආර්ය මාර්ගය කියන්නේ ආර්ය දැක්ම කියන්නේ මොකක්ද කියලා. නැත්තම් ලෝකෝත්තර දැක්ම. ලෝකෝත්තර දැක්ම කියනකොටම අදහස් වෙනවා ලෝකෙට අයිති දැක්ම නෙවෙයි. ලෝකේ සාමාන්‍ය කෙනා පිළිගන්න දැක්ම නෙමෙයි. ලෝකේ ඕන කෙනෙක් හුස්ම කියන එක පිළිගන්න. ඒක ලෝකෝත්තර දැක්මක් වෙන්නේ නැහැ. ඒ හුස්ම මොකක් හරි හේතුවක් හින්දා නොදැනී ගියා කියලා සත්‍ය අවබෝධ වීමක් වෙන්නේ නැහැ. මොකද ධර්මයක් අහපු නැති කෙනෙක් හිත එකඟ කරගෙන ওই හුස්මට යොමු කරගෙන හිටියෝ හුස්ම නොදැනීන ස්වභාවයක් එනවා. ඉතින් මෙතන තමයි මම අර මේ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙටත් එකයි මේ උත්තරේ දුන්නේ. අර සමාධිය එහෙම නැත්නම් සමතයයි විදර්ශනාවයි කියන එක ඔතනත් තේරුම් ගන්න පුළුවන්. දැන් මේ හුස්ම කියන එක බාහිර රූපයක්ද අපේ මනස තුලින් හදපු දෙයක්ද කියන අන්න ඒ විඥානයේ මුලාව හඳුරාගැනීමේ හැකියාවක් තියෙනවද? මුලින් මුලා වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඉන්නේ මේ මුලාවේ. අජානං අපස්සනා යථා භූතං. එතකොට මේ ආයතනයක් නිසා දැනගන්න රූප ස්වභාවය. එතකොට ආයතනෙත් ජානං පස්සං යථා භූතං. ආයතනය නිසා දැනගන්න රූපෙත් ජානං පස්සං යථා භූතං වුණොත් සම්මාදිච්චය එනවා කියන එක මේක නම් ඉතින් තව බොහොම විස්තර කතා කරන්න ඕන. මොකද ආනාපාන සතිය ගොඩක් අය කරන හින්දා ඔය මං එක පැත්තක් නිකන් හිතලා බලන්න කිව්වේ. හොඳයි, තෙරුවන් සරණයි.
ඔව් දැන් වෙලාව නැති හින්දා මම චූටි ආර් මගේ හරන එකක් වගේ තියෙනවා. මට දැනගන්න ඇහෙන් ඕක ගන්න දෙසිද කියන එක මම අහුවේ කලින් ප්‍රශ්නේදීත්. අර දෙමෝක අපි ජමිදර්ශනාව කියලා දන්නේ අනිත්‍ය දුක් අනාත්මෙන් එක ලක්ෂණයක් තමයි අපිට පිළිထන්නේ කියලා මම අහලා තියෙන්නේ. ඔය තුනම කරත් ඔය දැන් ඔය සමතපැත්ත හංගා දිනු කරගත්තු අය වුණත් ඒක විදර්ශනා කරපු නොකරු පිටින්දන්නේ ඒගොල්ලන්ට මේක නොතේරුනේ. ඒ අනිත්‍ය දුක් අනාත්මෙදී ඒ විදර්ශනා පැත්තට අපි යොමු කරගන්න ඔය ආයතන හයත් එක්කම ගනුදෙනු කරලා පුළුවන්ද කියන එක තමම හැය හුඟක් අය දැන් හුඟක් වලට කියන අර සුත්ති දර්ශනාව කියලා කරන්නේ ආයතන හයම දිහා බලලා මේ කනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එහෙම හිතන පුරුද්දක් ඇති වෙලා තියෙනවා. සමහර වෙලාවට මේක ඇහෙන් අල්ලා ගන්න හදනවා. ඒක මට හිතා ගන්න බෑ ඒක කරන්න පුළුවන්ද කියන එක. ඒකත් පොඩ්ඩක් දැනගන්නත් කැමති. මාර විසුවර ඒක කොහොමද කරන්න ලේසිද අරකට වඩා කියන එක සමහර හුඟක් අය ඒ පැත්තට දෙලිමිලා දෙන
හින්දා මේ ඒක ලේසිද අමාරුද කියන එක 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 පුද්ගල චරිතානුකූල වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් දැන් මේ තේරුම් ගන්න ඕන අපිට දැන් ආයතන පිරිසිඳ කිනවා කියනකොට හැ ගැන ඇත්ත ඇටි දකින්නත් ඕන, රූපය ගැන ඇත්ත ඇටි දකින්න, විඥාණය ගැන ඇත්ත ඇටි දකින්නත් ඕන. ඉතින් ඕක ඇහෙන් තේරුම් ගත්තත් එකයි වෙන ආයතනකින් තේරුම් ගත්තත් එකයි සමහර විට කාය විඥාණය වෙන්න පුළුවන්. සබ්දයක් සෝත විඥාණයෙන් තේරුම් ගන්න මතන් ප්‍රායෝගිකයි කියනවා. අර දැන් අපිට රූපය මේ අනිත්‍යයි කියන එක දකින්න හරි අමාරුයි. මොකද අපේ නිත්‍ය සංඥාව බලන අපි දකින්න ඒවා තියෙනවමයි කියන එකේ ඉන්නේ. හැබැයි ඊට වඩා පොඩි පහසුවක් තියෙනවා මේ සබ්ද ඇහෙනකොට. මොකද ඒ සද්දේ කියන එක පවතින්නේ නැහැ කියලා දන්නා මේ අර මං කිය ඉස්සෙල්ලා විඥානේ දකින්න ටිකක් ලේසි කියලා. ඒ වගේ දැන් මං මේක තව කෙනෙකුට නගලා පෙන්න අපු හින්දා මේ මං අට ඒක උදව් වුණා ඇහෙන් දකින්න රූප මෙනෙහි කරනවට වඩා කණෙන් ශබ්ද ගැන බලන එක. සද්දේ පෙර නැති වීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධන ස්වභාවය යමකට දකින්න. මොකද එතකොට මේ ශබ්දයක් කියලා පවන්න පුළුවන්ද? එතකොට ශබ්දයක් දෙය කියලා දෙයක් පණ ඕන එකටත් තමයි අර මං හුස්ම දෙක් කිව්වා. හුස්ම ආස්වාසේ පදහරියේ දැනීම අදහරියේ දැනීම. දැන් දැනීමේ ආයතන මට්ටමට ගියොත් මේ කාය ආයතනෙන් දැනෙන මට්ටමයි. ඒක බණෙන් දැනගන්න මට්ටමයි. එතකොට මුල හරියේ දෙයක් දැනගත්තා කියන එක නිරුද්ධ වෙලාමයි අද හරියේ දේ දැනගන්නේ. ඒක නිරුද්ධ වෙලාමයි අද හරියේ දේ දැනගන්නේ. එතකොට මේ මුල දැනීම මැද දැනීමට සම්බන්ධයක් තිබුණාද? නැහැ. ඒක පෙර නොතිබීම නිරුද්ධ වෙලා. මැද දැනීම කලින් දැනීමට සම්බන්ධයක්ුත් නැහැ. ඊට පස්සේ එන දැනීමට සම්බන්ධයක්ුත් නැහැ. ඒක හේතුන්ගෙන් හටගත්තා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. එහෙමනම් කොහොමද අපි මේ දැනීම් තුන සම්බන්ධ කරලා රූපයක් හදන්නේ? දැන් ඕක මම සබ්දෙට දැම්මේ මට ආනාපාන සතියට වඩා ඒකට දාන්න පුළුවන්කම ආවේ ඉස්සෙල්ලා ශබ්ද ගැන බලලා. දැන් ශබ්ද ගැන බලද්දි මට උදව් වුණ එක තමයි ඔය ගොඩක් අය මං හිතන්නේ අත්දකින්න ටිකක් හිත එකඟ වෙනකොට ඔය වෙනදා ඇහුන්නේ නැති පොඩි පොඩි ශබ්ද ඇහෙන්න ගන්නවා. උදාහරණයක් විදියට ඔරලෝසුවේ ශබ්දේ ටික් ටික් ගාන ශබ්දේ නැත්නම් තමන්ගේ පපුව ඩඩක් ගාන ශබ්දේ නාඩි වැටෙන ශබ්දේ ඔය දේවල් අහන්න පුළුවන් මේ හිත එකඟ වීමත් එක්ක සියුම් වීමත් එක්ක. එතකොට දැන් ඔන්න ඔරලෝසුවේ සද්දේ ටික් 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 තත්පරයක් ගන්න එහෙම එනවනේ. එතකොට බලන්න මේ දැන් ටික් එක ඊට කලින් එකට සම්බන්ධයක් තියෙනවද? නැත්නම් මේක පෙර නොතිබීම හටගත්තු ඉතුරු නැතුව නිරුද්ධ වෙන එකක්ද? එහෙනම් ඇයි අපි කලින් එකයි මේකයි ඊළඟ එකයි සම්බන්ධ කරලා ඒ තුනට අදාළ බාහිර රූපයක් ඔරලෝසුව තියෙන රූපයක් මවා ගන්නවා කියන එක වැටහෙනවා ඇති. මොකද ඇහුනේ සද්දේ විතර. සෝත විඥානෙට අර සෝත ප්‍රසාද රූප අපි ටික් ටික් තුනක් ඇහුණා නම් සෝත ප්‍රසාද තුනක් හටගෙන නිරුද්ධ වුණා. ඒව දැනගන්න සෝත විඥාන තුනක් හටගෙන නිරුද්ධ වුණා. ඒකේ එහෙම කිව්වට ඒකම ඒක මනෝවිඥානෙට බාර කරලා අර පවත්ත ගැනීම අපේ කුරුද්දට කරනවා. ඔන්න ඔතන පේනවා මේ මනෝ විඥාණයෙන් නේද මේවා ටික සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ සම්බන්ධ කිරීමම නේද බාහිර උරලෝසුවක් මවන්න උදව් වුනේ. අපිට මේ එක ටික් එකක් විතරක් ඇහුණා නම් අපිට කවදාවත් ඔරලෝසුවක් නැවෙයිද? අන්න එතකොට පේනවා මේ ශබ්දේ අනිත්‍ය දැක්කනම්, ඒක කලින් එකට සම්බන්ධ කරන්න බැහැ කියලා දැක්කනම්, මේ බාහිර ලෝකෙන් නිමිදෙන්නේ, පනෝපු රූපෙන් නිමිදෙන්නේ. අන්න ඒ වගේ මේ 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 ප්‍රායෝගික පැත්තක් කිව්වේ. ඉතින් මේ එක එක්කෙනාට එහෙම ප්‍රකට වෙන දේවල් තියෙන්න පුළුවන්. මතක තියාගන්න මේ ලෝකෙට ආйти මොන අරමුණ ගත්තත් විදර්ශනා අරමුණක් වෙනවා. විදර්ශනා අරමුණක් වෙන්නේ ඔය බාහිර රූපයක් කියලා හිතුණට අර බුද්ධ වචනේ මතක් කරගන්න. රෝහිතස්ස මේ ලෝකෙ බාහිරෙන් හොයන්න බෑ. ලෝකෙ දකින්න ඕන මේ බඹයක් පමණ ශරීරය තුලින් කියන එක. ඔන්නෝක නිතර නිතර මතක් කළොත් අපිට අර මුලාව දකට අමතක කරන්න උදව් වෙයි කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පිම හිතන්නේ අපි අද සාමාන්‍යයෙන් අපි නියමිත පැය දෙක කාලයකටත් වඩා අධිකව සාකච්ඡාවේ යෙදුණා. ඉතින් ඒක හොඳ ලක්ෂණයක් ඇටිටයි අපිට පේන්නේ. හේතුව හැමෝගේම උනන්දුවත් ඒ වගේම මේ මේ අද අපි සාකච්ඡා කරපු මාතෘකාවට තියෙන කැමැත්තත් ඒකකින් මම හිතන්නේ පිළිබිබුණා. ඉතින් සමා වෙන්න ඕනේ අනිත් අයට යොමු වෙන්න වෙලාවක් නැති වීම ගැන. කොහොම නමුත් මම හිතනවා විශේෂයෙන් අපි අද භාවනා ගැනත් කතා වුණා. හැබැයි මෙතෙන්දී මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ සවනට සිසිලස සේවයෙන් මේ දේ කරන්න එපා කියන එක අපි කියන්නේ නැහැ. මෙතෙන්දී කරුණු මතු කරගන්න එක විතරයි කරන්නේ. මම දන්න හුඟක් අය විවිධ ගුරුවරයෙකුට මේ භාවනා කරනවා. ඒ හැමෝටම අපි හැමෝටම යම් කිසි දෙයක් හිතන්න අවස්ථාවක් විතරයි මේ සාකච්ඡා තුළින් අපිට ඇති කරගන්නේ. ඊට පස්සේ තමන්ට අදාළ දේ කිරීම තමාගේ කාර්යයක් බව කරුණාව සීකරනවා. ඉතින් අදත් අපිට රවි කොග්ගල්ගේ මහත්මයා ලංකාවේ සිට සම්බන්ධ වෙලා දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරා සලායතන පිළිබඳව. ඒ වගේම අද කාමගුණ සූත්‍රයත් අදාළ කරගත්ත අපේ සාකච්ඡාවට, ඒ වගේම පසුගිය සතිවල සාකච්ඡා කරපු කරුණුත් නැවත මතක් කරමින්, කොහොමද අපි මේ සලායතනයන් පිළිබඳව හරියට දකින්නේ කියන එක. ඇත්තම ඥානං කියන එක තමයි අපි මේ සාකච්ඡා තුළින් කරන්නේ. ඒ කියන්නේ ගැන දැන ගැනීම. පස්සං කියන ටික එක එකනා තම තමන්ගේ දැනුම නුවණ අනුව ප්‍රඥාව අනුව ඒක දකීම තමයි කරන්න ඕන. ඒක සාමාන්‍ය තර්ක ඥානයෙන් දකින්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ වගේම ප්‍රත්‍යක්ෂ ඥානය දක්වාම ඒ තර්ක ඥානය ගෙනියන්නත් පුළුවන්. ඉතින් මම ඉතාමත්ම කෘතඥපූර්වක වෙනවා රවි කොග්ගල්ගේ මහත්මයාට අද සාකච්ඡාව මේ විදිහට සම්බන්ධ අපි සමග සම්බන්ධ වෙලා දහම් කරුණු බෙදා ගැනීමට උපකාර කරපු එක ගැන. ඒ වගේම මෙතන සිටින හැමෝටමත් ඉතාමත්ම කෘතඥ වෙනවා සාකච්ඡාව සාර්ථක කර ගැනීමට. අපිට මේ ඔබගේ සහභාගිත්වය ලොකු උදව්වක් වුණා. ලබන සතියේත් අපි බලාපොරොත්තු වෙනවා රවි කොග්ගල්ගේ මහත්මයාව එකතු කරගන්න ලබන සතියේ ඉරිදා පවත්වන සාකච්ඡාවට. අද අගෝස්තු 31වෙනිදා සාකච්ඡාව වගේම ලබන සතියේත් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවටම මේ කරුණ සම්බන්ධයෙන්ම තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. තුෂ්ණ මහත්මයාට තව ප්‍රශ්න තියෙනවා කියලා අපිට ඒවට වෙලාවක් ලැබුණේ නැහැ අහන්න. ඉතින් ඊළඟ දවසේ තුෂ්ණ මහත්මයාගේ ප්‍රශ්නෙන්න අපි පටන් ගමු. තුෂ්ණ මහත්මයා, එහෙනම් සවනට සිසුසෙනින් මා සියලු දෙනාටම ඉතාමත්ම කෘතඥතාවය පළ කරමින් අපි වෙන වැඩසටහන අවසන් කරනවා. රවි මහත්මයා, අවසාන වශයෙන් ඔබට යමක් කියන්න තියෙනවද? තෙරුවන් සරණයි.
ඔව් මං හිතන්නේ
එහෙන්න නැතුව ගියා.
මම හිතන්නේ විසන්දි වුණා වගේ ජයතුමා.
හොඳයි. අපි එහෙනම් ඇත්තටම අද ඉතාමත් සාර්ථකයි කියලා හිතනවා සාකච්ඡාව මේ අවෙන් කරගෙන යාමට පුළුවන් වීම ගැන. ඉතින් අපි විශේෂයෙන් තව සුළු වෙලාවක් කිමු බලන්න අවසාන වශයෙන් එතුමාට යමක් කියන්න තියෙනවායි කිව්වා. මේ අර අනිත්‍ය සංඥා සූත්‍රය ගැන මතක් කරා රවි කොග්ගල්ගේ මහත්මයා. හැකියාවක් තියෙනවා නම් අනිත්‍ය සංඥා සූත්‍රය බලන්න. ඒකේ තියෙන තැන මම මේ පස්සේ වෙලාවක බලලා මේ වින්ඩෝ එකටම දාන්නම්. තවත් කට්ටිය බලන්න පුළුවන් මේ අනිත්‍ය සංඥා සූත්‍රය ගැන. හොඳයි හොඳයි රවි මහත්මයා. අවසාන වශයෙන් ඔබ කියන්නේ
මේ සාකච්ඡාව හොඳ විනසලා ඊළඟ සතියේ ගැටළු ඉදිරිපත් කළොත් තව ටිකක් ඉදිරියට ගෙනියන්න පුළුවන් මේ මේ සම්බන්ධ අපි තව කතා කරමු කතා කරන්න මීතන් කළ යුතු දේවල් ඒක තමයි මට අවසාන වශයෙන්
හොඳයි බොහොම පිං රවි කොග්ගල්ගේ මහත්මයා එහෙමනම් අපි වැඩසටහන නිමා කරනවා සවුන්ඩ් සිසිලස් රේඩියෝව අන්තර්ජාල රේඩියෝවේ තනවතත් ඔබට කලින් වැඩසටහන් මේ අවසානයේට හෝ නමුත් අලුත් වැඩසටහනකට මෙතෙන් සිට සම්බන්ධ වෙන්න පුළුවන් කිසිම මහත්මයා කිසිම මහත්මයාට බොහොම පිං අපි හැමෝම එකතු කරලා මේ සාකච්ඡා මේ විදිහට කරාට එන හැමෝටම තෙරුවන් සරණයි
තෙරුවන් සර්
තෙරුවන් සරණයි
Thank you.